සම්බන්ධවන ඔබ සියලු දෙනාත් මේ ඉතා ආදරයෙන් ඉතා ගෞරවයෙන් මේට පිළිගන්නවා. ඉතින් අපේ පළමුවෙනි අංකයේ වෙලා තියෙන්නේ අංගයේ වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවයි. මං ඒ ධර්ම දේශනාවට ඉතා ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
දයන සීල දෙනාම අද දවසේ ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිච්ඡං විහිජ්ජතිහ ආමක භාජනංච සංරක්ඛිතෝපි බහුදා ඉහ අත්තභාවෝ ධම්මං සමාචරත අග්ග පතිප්පටි දිට්ඨං ධම්මෝ සුවින්හ මිහමේහ පලං දදාති. දැයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නේ දුනේ ත්‍රිපිටකය අඩංගු කාරණාවක් නෙවෙයි, ඊට වඩා පොඩි වෙනස් පැත්තකට අද දවසේ ධර්මදේශනාවේ මාතෘකාව අපි යොමු කරන්න හිතුණා. මේ මාතෘකාව විදිහට අපි තෝරගත්තු ගාථා රත්නය අඩංගු වෙන්නේ තේල කටාන කියන ගාථා 100ක් අඩංගු වෙන මේ ගාථා 100න් එක ගාති 33 වෙනි ගාථාව තමයි අපි මාතෘකාව විදිහට තෝරගත්තේ. මේ තේල කටාන ගාථා කිව්වහම මේක අපේ ලංකාවේ ඉතිහාසයත් එක්ක යම්කිසි මට්ටමකට බැඳීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවට එන්නේ ඉස්සෙල්ලා මේ ගාථාවට මෙහෙම දෙයක් සිද්ධ කරන්න යෙදුන නිදානය ගැනත් පොඩ්ඩක් මතක් කරත් හොඳයි කියලා හිතුණා. ගොඩක් අය දන්නවා ඇති මේ කතාන්දරෙත්. ඉතින් ඒ වුණාට අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ කැලණිතිස්ස රජතුමා ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේ ගාථා 100 දේශනා කරන්න මුල්ුණේ. මේ කැලණිතිස්ස රජතුමාගේ හිටපු කියන්නේ වෙන සාමණේර කෙනෙක් හිටියා. කැලණිතිස්ස රජතුමා ගොඩක් ගෞරවයෙන් සලකපු ඒ සාමණේරගේ ඒ ගෞරවයෙන් සලකපු සාමණේරගේ මුවාවෙන් වෙන කෙනෙක් මේ රජතුමාගේ බිසවත් එක යාළුකම පවත්තලා ඒ පුද්ගලයා භික්ෂුවක් විදියට ඇවිල්ලා ඒ රජතුමාගේ බිසවට තල්පතක් දෙනවා, ලියුමක් දෙනවා, හොර ලියුමක් දෙනවා. අන්න ඒ අවස්ථාවේ කහු වෙලා කොහොම හරි මේ රජතුමා හිටුවේ මෙන්න මේ භික්ෂුන් වහන්සේ, මේ සිල්වත් භික්ෂුන් වහන්සේ තමයි මේ සිද්ධිය සිද්ධ කරේ කියලා. මේ රජතුමා මේ භික්ෂුන් වහන්සේ, මේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ තෙල් කටාරමක උණු උතුරන තෙල් කටාරමක බස්සලා ඝාතනය කරන්න කියලා නියෝග කරනවා. ඉතින් මේ සිල්වත් භික්ෂූන් වහන්සේ මේ වෙනකොටත් රහතන් වහන්සේ නමක් රහත් වෙලා හිටියේ. ඉතින් භික්ෂූන් වහන්සේ ස්වාමීන් වහන්සේට එතකොට මේ මරණය කියන එක මහ දෙයක් නෙවෙයි එහෙම රහතන් වහන්සේ කෙනෙකුට. ඉතින් මරණය කියන එක මහ දෙයක් නෙවෙයි නිසා මේ ස්වාමීන් වහන්සේ මේ රජතුමා දීපු දඬුවමට, රජතුමාගේ මේ වැරදි දඬුවමක් නේ, රජතුමා නොදන්නා කමට දීපු දඬුවමක්, එනකොට මේ සාවින්හන්සට ඒකට උත්තර බඳින්න මෙහෙම වැරද්දක් නිසා තමයි මේක කරේ, මම මරණ එක වැරදියි කියලා. මොන මරණයෙන් ගැලවෙන්න කිසිම උවමනාවක් නැහැ. මේක නිසා මේ භික්ෂු රහතන් වහන්සේ ඒ දඬුවම විඳින්න ඉදිරිපත් වුණා. මේක අසාධාරණ දඬුවමක් වුණත් ඒක ඒ සාවින්හන්සට රහතන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක එක අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේදී අපිට බලමු අපිට මරණයක් හරි අසාධාරණයක් චූටි අසාධාරණයක් වුණාම අපි කොතනද කෑ ගහන තරමට. ඉතින් මේ අසාධාරණයක් විඳ ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. ඉතින් අපිත් මෙහෙම ප්‍රතිපදාවක් පුරන පිරිසක් විදියට ඔන්න ඔය පොඩි දෙයකින් මහ දෙයක් නෙවෙයි මෙන්න මේ දෙයක් නෙත් අපිටත් කොච්චර මේක ඉවසීම පුළුවන්ද කියලා බලමු. ඉතින් අපිට චූටි දෙයක් වුණාම අපි කොච්චර අනිත් පැත්තට දඟලනවාද, ඒක මහ දෙයක් කරගෙන ඒක කොච්චර අපි මේක ලොකුවට සලකන්න උත්සාහ කරනවාද කියලා බැලුවොත් මේ රහතන් වහන්සේ කෙනෙකුට මරණය කියන එකත් මහ දෙයක් නෙවෙයි. අපි සලකන දේවල් අතරින් ලොකුම දේනේ මරණය කියන එක. මේ රහතන් වහන්සේ කෙනෙකුට එහෙම දෙයක්වත් නෙවෙයි. ඉතින් මේ රහතන් වහන්සේ මේ අවස්ථාවට මුණ දීලා මේ උතරණ තෙල් කටාරමකට රහතන් වහන්සේ බස්සන්න හදනකොට ඒ ධාන වඩලා තෙල් කටාරම උඩ ඉඳගෙන සමාධි සුවයෙන් ඉඳගෙන මෙහෙම ගාථා 100ක් දේශනා කරා. ඒ ගාථා 100 ඉතින් ඒක කෙලවරක ඉඳලා මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන බුදුරජාණන් වහන්සේ නිසා තමයි මන්න මේ මම මේ තත්ත්වයට පත් උනේ කියලා මුලදී ගාථාවල ගුණ ගායනා කළා. ඊළඟට අසුභය ගැන මරණය ගැන එහෙමම ගොඩක් ගාථා 100 එක පිළිවෙලකට එන පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ අතරින් 33 වෙනි ගාථාව තමයි අපි අද දවසේ ධර්ම දේශනාවට යොමු මාතෘකාව විදිහට ඉදිරිපත් කරගත්තේ. ඉතින් මේ බලමු අද දවසේ මේ මාතෘකාවෙන් කියවෙන දේම ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකම සඳහන් වෙනවා. ඉතින් මේ මාතෘකාවේ කියවෙන්නේ මේ කවුරු හරි පුද්ගලයෙක් මේ ශරීරයට මේ ලෝකයට මොනවා ආරක්ෂා කරන්න මේ මම ආරක්ෂා කරන්න කොච්චර මහන්සි වුණත් මේ මමයා තියාගන්න ශරීරය පවත්ව ගන්න මමයා මේ විදිහට මගේ තියෙන දේවල් එක්ක මගේ තියෙන හැකියාවල් එක්ක මම කොච්චර මෙහෙම මම පවත්ව ගන්න කොච්චර උත්සාහ කරත් මේක නිකන් අමු මැටියෙන් හදපු දෙයක් ඕන වෙලාවක බිඳිලා යනවා වගේ මෙන්න මේ මම කියන එක කොයි වෙලාවක නැති වෙලා විනාශ වෙලා ඕනම මොහොතේක මරණයට පත් වෙන්න පුළුවන් කියන දේ තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ. ඉතින් ඔන්න මරණය ගැන කියවන ගාථාවක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ මරණයට කොහොමද මේක මටත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි අපි කොච්චර මේකට ලෑස්තිද කියන එක ගැන ඔන්න තම තමන් විසින් කලපලා ගන්න එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඉතින් මේ මරණය ගැන කියවෙනකොට එතකොට එහෙම නැත්තම් මේ ජීවිතය කියන්නේ ජීවිතයේ කෙලවර කියලානේ අපි මරණය කියලා කියන්නේ. ජීවිතේ කොච්චර ස්ථිරව තියෙනවාද කියලා උදාහරණයක් විදිහට මේ ගාථාවෙන් කියවෙන්නේ මේ අමු මැටි වලින් හදපු භාජනයක්. තාම මේ මැටි භාජනය පිච්චුවහම ටිකක් හරි ශක්තියක් එනවනේ. පිච්චුවට පස්සේ ඒකේ යම් කිසි මට්ටමක ශක්තියක් එනවා. ඒ වගේම අමු මැටි නම් ඕක නිකම්ම මේ කැඩෙන්නත් තියෙන ශක්තියත් අඩුයි. ඒ වගේ මේක වතුරට වගේ දෙයක්කට දිය වුණත් තග්ගාල දිය වෙන්න පුළුවන්. දැන් පිච්චිච්ච මැටි භාජනයක් නම් කැඩෙන්න තියෙන අර ඒකේ අර බ්‍රිටල් ගතිය මොකද කැඩෙන ගතිය ගොඩක් වැඩි වුණාට ඒක වතුරට දිය වෙන්න හැම නෑනේ. අමු මැටි කියන එක ඊටත් වඩා ගොඩක් දුර්වල එකක්. ඒතර මේ නිකම්ම පුච්චපු මැටි භාජනයකටත් වඩා අමු මැටි භාජනයකට තමයි මේ ජීවිතය කියන එක මේ ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ උදාහරණයක් විදිහට උපමා කරලා ගන්නෙ. එතකොට මෙන්න මේ වගේම මෙහෙම දැන් අමු මැටි භාජනයක් ඕන දැන් කුඹලෙක් මැටි භාජන හදන කුඹලෙක් සති ගාණක් මාස ගාණක් තිස්සේ හදන එකක් පොළු පාරක් දුන්නාම ඒක පොළු පාරකින් විනාශ කරන්න පුළුවන් නේද? එතකොට මේ අපි කොච්චර මහන්සියෙන් එකතු කරා ජීවිත කාලයේ මෙපදුන දවසේ ඉඳලා අපි එකතු කරගන්න දේවල් එක මොහොතකින් සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේක මේ හොඳ උදාහරණයක්. ඉතින් අපි අවට ජී බැලුවත් අපි අවටත් ඕන තරම් තියෙනවා මේ මැටි භාජන ඕන තරම් අපිත් මේ මගේ කියලා අල්ලගෙන ඉන්න මැටි භාජනේ කොච්චර වටිනාකම් දීලා තියෙනවද කියලා බැලුවා. දැන් මේ මැටි භාජනේ උඩින් ඔන්න ලස්සනට එක එක වගානෝ මේ මැටි භාජනේ කියන එක හොඳ උදාහරණයක්. මැටි භාජනේ උඩින් ලස්සනට අපි තින්ත ගානවා. ලස්සනට මේ සුවඳ විලවුන් ගානවා. ඊට ගෑවට මැටි භාජනේ ඇතුලේ පුරවලා තියෙනවා නම් ගොඩා මේ කුණු අසූචි ගොඩා. අසූචි පුරවලා පුරවපු මුට්ටියක් මැටි මුට්ටියක් පුච්චපු නැති මැටි මුට්ටියකට වහලා තියෙන උඩින් ලස්සනට අපි තින්ත ගානවා. ලස්සනට සුවඳ ගානවා. එනකොට ඒකේ මැටි මුට්ටියේ තියෙන චූටි චූටි ඉතාසියොම් සිදුරු වශයෙන් අර අසූචි හැම මොහොතේම එළියට ගලන්න ගන්නව නේද? තියන්න ওই වගේ තමයි මම කියන මගේ ශරීරය කියන එකත් මෙන්න මේ වගේම තමයි. අපි කොච්චර ලස්සනට තින්ත ගාගෙන පාට ගාගෙන එක එක විදියට වයිවාරණ ඇඳුම් ඇඳගෙන කොච්චර හිටියත් මොකද මේක වෙන්නේ? හැම මොහොතේම මේ ඇතුලේ ඉඳලා කුණු වෙච්ච එළියට ගලනවා. අපි දවසට සැරයක් දෙසරයක් නැත්තම් තුන් සැරයක් කෑම කනවා කියමු. ඊළාට වතුර බොනවනේ කොච්චර ওই කටෙන් ඇතුලට දාගන්න ඒවා හැම මොහොතේම මේක ඇතුලේ කුණු වෙන එක තමයි වෙන්නේ. හැම මොහොතේම දැන් මේ බණ අහන වෙලාවෙත් බණ කියන වෙලාවෙදිත් ওই හැමතිස්සෙම වෙන්නේ ඕකම තමයි. ඉතින් ඕකට අපිට පුළුවන් නම් මේක තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේක තේරුම් අරගෙන මේකට තියෙන වටිනාකම අඩු කරන්න පුළුවන් නම් මේක මෙච්චර වටිනවා කියලා හිතන නිසානේ අපි මේව ආරක්ෂා කරන්නේ. මේකේ ඇත්තම යථා ස්වභාවය Tamanට තේරෙනව නම් මේකට ඇති වටිනාකමක් මෙච්චර දෙන්නේ නැහැ. මෙන්න මේ වටිනාකම දෙන නිසා තමයි මේක හරි හොඳයි කියලා හිතන නිසා තමයි මේ වටිනාකමත් එක්ක මේක ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අන්නේ ආරක්ෂා කරන්න උත්සාහ කිරීමත් එක්කම මට පුළුවන් මේක ඇත්තටම ආරක්ෂා කරන්න උත්සාහ කරන්න මෙන්න මේක වටිනා කියලා දන්න නිසා මේක මේක යථා ස්වභාවය තේරුම් ගත්තනම් අන්න ඒ කෙනාට පුළුවන් මේක ඇත්තටම ආරක්ෂා කළ යුතු දෙයක්ද? ඇත්තටම මෙහෙම වටිනාකමක් තියෙනවා කියලා මම මෙහෙම මේ කරන දේවලින් ඇති ප්‍රයෝජනයක් තියෙනවාද? මේකෙන් සදහටම ගැලවෙන්න මං උත්සාහ කරනවාද කියන එක ගැන තමන්ටම තීරණයක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මැටි භාජනය, අමු මැටි භාජනයක් ගැන තමයි මේ උදාහරණේ කියවෙන්නේ. එතකොට මෙන්න මේක මේකම බුදුරජාණන් වහන්සේගේ අවස්ථාවක කෝසල රජතුමත් මෙහෙම හම්බ වෙලා අහන අවස්ථාවකුත් තියෙනවා. අයියකා සූත්‍රය කියන එක මේ බුදුරජාණන් වහන්සේ මරණය ගැන නොඑක අවස්ථාවල කියවිලා තියෙනවා. හැබැයි මෙන්න මේ උදාහරණයම මේ මැටි භාජන ගැන කියවන උදාහරණය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා මේ අයියකා කියන සූත්‍රයේදී. ඒ අවස්ථාවෙත් මේ කොසල් රජතුමා මහදවල් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ. සාමාන්‍ය රජ කෙනෙක් එකපාරටම එයාට ඕන තරම් වැඩ තියෙද්දි බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න නිතරම එන්නේ නැහැ. මේ එක දවසක් මේ මහදවල් ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ හදිස්සියෙන් කලබලෙන් ආවේ කියලා. ඉතින් ආපු වෙලාවෙත් මේ රජතුමා කියන්නේ මගේ මෙහෙම අවුරුදු 120ක් ගත කරපු මගේ ආත්මම නැති වුණා කියලා. ඉතින් අවුරුදු 120ක් ඉඳලා මැරුණා කියන එක අපි සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මේ රජ කෙනෙකුට මෙහෙම අවුරුදු 120ක් ඉඳලා හරි මැරිච්ච තමන්ගේ ආත්මම ගැන ලොකු බැඳීමක් තියෙනවා. ඉතින් බලන්න දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් අපි හිතනවා සාමාන්‍ය මිනිස්සෙකුට සැප විඳිනවා කියලා. හැබැයි රජ කෙනෙක් වුණාම දෙයාට උනත් මේ කොච්චර දුකක් තියෙනවද කියලා. තමන්ගේ ආත්මම මැරිලා ඒ වගේ මෙහෙම අවුරුදු 120ක් ඉඳපු එක්කෙනෙක්. පොඩි කාලේ වයස තරුණ වයසේදී මැරුණා නම් තව කමක් නැහැ කියමු. ඉතින් මේ මිනිස්සා මේ රජතුමා. රජතුමා කියන්නේ ඇත්තටම මේ කොසල් රජතුමා කියන්නේ ඉතින් එක පැත්තකින් අර මෝඩ රජ කෙනෙක්. අනිත් අයට වඩා දැන් කෝසල සංයුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ මෙයාටම දේශනා කරපු සූත්‍ර ගොඩාක් තියෙනවා. ඒ තිබුණත් මෙයාට තමන්ගේ වැඩේ කරගන්න බැරි තරමට මෝඩ රජෙක් තමයි කෝසල රජතුමා. ඒ කෝසල රජතුමාටත් මෙහෙම තමන්ගේ ආත්මම නැති වුණාම එයාට ලොකු දුකක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ නෝ. ඒ හම්බ වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ මගේ මේ මිත්තණිය නැති වුණා අවුරුදු 120ක් කාලයක් වයසක වුණාට මට මේක හරි අමාරුයි දරාගන්න. මේක දරාගන්න අමාරුකමට මෙයා කියනවා මට මෙහෙම මේ මිත්තණිය බේරගන්න නම් මට ඕන දෙයක් කැප කරන්න තිබුණා. කවුරු හරි කියනෝ නම් මේ රටේ ඉන්න ප්‍රධානම ඇතානේ රජතුමාට ඉන්න හොඳම වස්තුවක් තමයි රාජකීය ඇතා. රාජකීය ඇතා ඉල්ලනෝ නම් මේ ආත්තම බේරගන්න කියලා මං ඒක දෙන්න උනත් කැමතියි. එහෙම නැත්නම් මේ රාජකීය වෙනම අස්සෝ ඉල්ලනෝ නම් ඒ ඉල්ලනෝ නම් ආත්තම බේරගන්න කියලා මං ඒක උනත් දෙන්න කැමතියි. එහෙම නැත්නම් ගම්වරක් ඉල්ලනෝ නම් ඒක දෙන්න උනත් මම කැමතියි. මට ඕන කැපකිරීමක් කරන්න පුළුවන් මේ මගේ ආත්තම බේරගන්න කියලා. මම මට රජ වෙලා වුණත් මෙන්න මේ කිසිම කැපකිරීමක් සිද්ධ කරන්න බෑ. මං කොච්චර ලෑස්ති වෙලා හිටියට මගේ ආත්මම මට බේර ගන්න බැරි වුණා කියලා. ඉතින් මෙන්න බලන්න රජ කෙනෙක් වුණත් රජතුමාට වුණත් මේ මරණයෙන් බේර ගන්න බෑ ඉතින්. දැන් රජතුමාට තමන්ගේ ආත්මම බේර ගන්න මෙහෙම උත්සාහ කරාට තමන් මැරෙනකොට මේ ඕනම රාජ්‍ය වුණත් දෙන්නම් කියලා කියන්න පුළුවන්. උනාට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. මේක තමයි දැන් අපිටත් අපිත් මෙන්න මෙහෙම හිටියට අපිටත් කොයි වෙලේ මරණය කියන එක එනවාද කියන්න බෑ. අපි මොනවා දෙන්න තියුණත් අපි මොනවා උපයගෙන හිටියත් මට අරවා දීලා මෙහෙම මරණයෙන් බේරෙන්න පුළුවන් මේවා දීලා බේරෙන්න පුළුවන් කියලා අපි කොච්චර හිතන් හිටියත් අපිටත් මෙන්න මේකෙන් ගැලවෙන්න විදියක් නැති වෙනවා. අන්න ඒ අවස්ථාව වෙනකොට මටත් පුළුවන්ද මේකෙන් මේ කලබලෙන් බේරෙන්න? දැන් අපිට මං හිතාගෙන ඉන්නව නම් මොකක් හරි දෙයක් හරි හොඳයි කියලා ඒ හොඳයි කියලා හිතන් ඉන්න එක එකපාරටම නරක් වුණා. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් අපි මොකක් හරි එකක් නරකයි කියලා දන්නවනම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු හොඳ මැණික් ගලක් පරිස්සම් කරලා තියාගෙන ඉන්නව මෙන්න මේක තියාගෙන ඉන්න එක හොඳයි කියලා. මේක වටිනවා කියලා මැණික් ගලක් පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම හොඳට කාටවත් කියන්නේ නැතුව හොඳට ආරක්ෂා කරගෙන පොළොයාට බිම හාරලා හංගගෙන හරි ඔයම තියාගෙන ඉන්න මොකක් හරි හදිස්සියක් වුණාම මේ මැණික් ගල ප්‍රයෝජනෙට ගන්න. හැබැයි මේක හදිස්සි කරදරයක් වෙලා මොකක් හරි ලොකු වුමනාවක් වෙච්ච වෙලා මේ මනුස්සයා හිතර මේ මැණික් ගල විකුණලා මම සල්ලි කරගෙන මේ වැඩේට යොදවන්න පුළුවන් කියලා. එහෙම කරදරයක් වෙච්ච වෙලාවක මෙයා ගිහිල්ලා මේ මැණික් ගල විකුණන්න හදනකොට මේක බලපු කෙනෙක් කිව්වොත් මේක මැණික් ගලක් නෙමෙයි මේක වීදුරු බෝලයක් කියලා. එහෙම කිව්වොත් අරයාට මේ මැණික් ගල නොතිබුණාට වඩා කරදරයක් නෙමෙයි මැණික් ගල නොතිබෙන කෙනෙකුට කරදරයක් ආවට වඩා මෙයාට ඊට වඩා හිතේ කරදර ඊට වැඩි. මොකද මම මෙච්චර කාලයක් මෙහෙම හොඳයි කියලා ආරක්ෂා කරපු එක නරකයි කියන එකත් මේ අවස්ථාවේදීම ලැබුණා. ඒ වගේම තිබුණ කරදරයට වඩා කරදර දෙකක් වෙලා දැන්. අන්න ඒක තමයි අපි මෙහෙම මගේ කියලා මේ ලොකුවට අල්ලාගෙන ඉන්න දේවල් හොඳයි කියලා හිතාගෙන අල්ලන් ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගැන යථා ස්වභාවය දන්න ඕනම් මේක මොකක්ද කියලා මට තේරෙන ඕනම් මේ අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි දැනගෙන මේක ඕන වෙලාවක අතහරින්න පුළුවන් මට්ටමින් අල්ලන් ඉන්න. අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තියෙන එක විශේෂ අවස්ථාවක් තමයි. මෙන්න මේ අපි දන්නවා මේක නරකය කියලා හොඳටම දැනගෙන ප්‍රයෝජනේ සලකලා අවශ්‍යතාවය සලකලා තමයි මේක තියාගෙන ඉන්නේ. එහෙම නැතුව නිකම්ම මේක හොඳයි කියලා නෙවෙයි. දැන් ගොඩාක් ආගම් අනිත් පැත්තට බැලුවත් එක්කෝ එක අන්තයකට ගිහිල්ලා මේක හොඳයි කියලා මේක පිනවගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. තව පැත්තකින් මේක නරකයි කියලා මේක නැති කරන්න කියලා නරකයි කියලා මේක විනාශ කරන්න මේකත් එක්ක ද්වේෂයෙන් අනිත් අන්තයට ගිහිල්ලා මේක පුළුවන් තරම් විනාශ කරන්න හදනවා. ඉතින් මේ අන්ත දෙකටම යන්නේ නැතුව මේකේ ප්‍රයෝජනය සලකලා අවශ්‍යතාවය සලකලා වැඩේ ගන්නවා. හැබැයි දන්නවා මේක කිසිම වැඩක් ඇති දෙයක් නෙවෙයි. මේක පාවිච්චි කරන්න විතරක් මේ වැඩේ කරගන්න තමයි මේ දේ සිද්ධ කරන්නේ කියලා ප්‍රයෝජනය සලකලා මේක පාවිච්චි කරනවා. අවශ්‍යතාවය සලකලා මේක පාවිච්චි කරනවා. අන්න එතකොට මේක පාවිච්චි කරා කියලා මේකට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැතුව නිකම්ම මේක ආසාවෙන් පාවිච්චි කරන්න ගියොත් මේක මොකක්ද කියලා හරියටම දන්නේ නැතුව පාවිච්චි කරන්න ගියොත් වෙන්නේ මේකත් එක ලොකු බැඳීමක් වෙනවා. බැඳීමක් වෙලා කවදක හරි දවසක මේක අතහැරලා යන්න වෙන දවසකට වෙන්නේ මේක හරි අමාරුයි අතහැරලා යන්න. එතකොට වෙන්නේ ලොකු අර තිබුණට වඩා කරදර දෙකකට බැඳිලා. කරදර අවස්ථා දෙකක් එක කරදරයකට වුණාට කරදර දෙකක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි හරියට තේරුම් ගත්තොත් මෙන්න මේ මරණය කියන එක මට කොයි වෙලේක හරි එන්න පුළුවන්. මේ මම කියන එකේ මම මේ හැම මොහොතේදීම මම කියලා ලොකුවට අල්ලගන්න එකේ ඇති වැඩක් තියෙනවාද කියලා මේ කොයි වෙලාවක හරි මේ මොහොතක හරි මේ මොහොතේ හරි මේක විනාශ වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියානම් එතන ඔක තමයි ලොකුම දේ. එතකොට බලමු අපි දැන් මේ සාමාන්‍ය පොඩි කාලේනත් අපි මේ දුක්ඛ සත්‍ය ගැන කියවෙනකොට ඔන්න මරණය කියන එක කියවෙනවනේ. මරණය දුකක් කියලා කියවෙනවා. ඉතින් ওই දුක මරණය ගැන අපි කියනකොට කොහොමද කියන්නේ? ඔන්න වයසට ගිහිල්ලා මැරෙන්න පුළුවන්. අනිත් අය මැරෙන්න පුළුවන්. කොහොමම කියනවනේ. ඉතින් ඒ වගේම බලමු දැන් ලෝකේ ජනගහනේ ඉන්න බැලුවහම කෝටි 800 ගාණක් ජනගහනේ ඉන්නවනේ. අපි සාමාන්‍ය හිතුවත් මිනිස්සෙක්ගේ සාමාන්‍ය ආයුෂ කාලය අවුරුදු 80ක් කිව්වත් ඉතින් මේ කෝටි 800 ගාණෙන් අද අවුරුද්දකට කෝටි කීයක් මැරෙනවාද කියලා බැලුවොත් කෝටි 880න් බෙදුවහම අවුරුද්දට කෝටි 10ක් මැරෙන එක අවුරුද්දකට කෝටි 10ක් මැරෙනවා නේද? මරණ කොච්චර සිද්ධ වෙනවද? ඒක ලෝක දවස් 365න් බෙදුවහම දවසට කෝටි කීයක් මැරෙනවාද කියලා බලන්න මිනිස්සෙ විතරක්. ඒ වගේම ඔක විනාඩියකට තප්පරයකට ගත්තොත් එක තප්පරයකදී මිනිස්සු විතරක් මේ ලෝකේ විතරක් කොච්චර මැරෙනවද කියලා බැලුවොත් දැන් මේ බණ කියන වෙලාවෙදිත් මේ මොහොතේදිත් මේක වචනයක් කතා කරන වෙලාවෙදිත් ලෝකේ කොහේ හරි තැනක මිනිස්සු මැරෙනවා. හැබැයි ওই මිනිස්සු මැරෙන එක අපිට ගාණක් තියෙනවද? ඒ කිසිම මිනිස්සෙක් මැරෙන බවක්වත් මතක නැහැ. අපි මෙච්චරලා මේ මරණය ගැන මෙහෙම බණ කතා කරත් මෙහෙම මේ මොහොතේ මෙන්න මෙහෙම මේ මෙච්චර ගාණක් මැරෙන්න පුළුවන් කියලා සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට ගත්තහම මෙන්න මේ මොහොතේ මෙච්චර ගාණක් මිනිස්සු මැරෙන්න පුළුවන් කියලා කියනකම්ම අපිට මේ අනිත් මිනිස්සු මේ මොහොතේ මැරෙනවා කියන එකක් මතක් වෙන්නේවත් නැහැනේ. තර අපිට මෙහෙම අනිත් අය මැරුණා කියලා කිසි ගාණක් නැහැ නේද? ලෝකේ මිනිස්සු කියන්නේ මගේ ජාතියනේ. මම මිනිසෙක් නිසා ඔන්න මගේ ජාතිය මිනිස්සේ. ඊළඟට අපි බලමු ඕක වෙනුවට ලෝකේ අපේ ආසියාවේ ඉන්න මිනිස්සු කොච්චර මැරෙනවාද කියලා එක මොහොතකට. ලංකාවේ මිනිස්සු කොච්චර දවසකට මැරෙනවාද කියලා නිකන් හිතලා බලන්න. තොහොම බලන්න බලන්න මේ මරණය කියන එක අපිට මගේ පැත්තට එන්න එන්න. ලෝකයේ මිනිස්සු මැරුණට කමක් නැහැ. ලංකාවේ මිනිස්සු මැරුණා. ඊළාට බෞද්ධයෝ මැරුණා. එහෙම නැත්නම් අපේ ගමේ මිනිස්සෙක් මැරුණා. මගේ නෑ කෙනෙක් මැරුණොත්, අපේ පවුලේ කෙනෙක් මැරුණොත්, අන්තිමට මේ මම මැරුණොත් කොච්චර කරදරයක්ද? ඒතර මෙන්න මේ අපි ටික ටික ඈතට ඈතින් මට පුළුවන් තරම් දුරස් කෙනෙක් මැරුණා කියලා මට ගාණක්වත් නැහැ. හැබැයි මේක ටික ටික ලං වෙන්න මොකද මේ මරණය කියන එක ඔන්න මට දැනෙනවා. එතකොට මේක මගේ දෙයක් වෙන්න පුළුවන් නම් ඔන්න මට දැනෙන්නේ මම මැරෙනකොට තමයි මේක ලොකුවටම දැනෙන්නේ. ඒතර අපි බැලුවොත් අපි ඉපදුන දවසේ ඉඳලා පොඩි කාලේ ඉඳලා ඕනතරම් මළගෙවල් වල ගිහිල්ලා ඇති නේද? මළගෙවල් වල ගිහිල්ලා මරණ ඇහිලා ඕනතරම් ඇති නේද? ඒ ඇහුණට මළගෙවල් වල ගියහම ගොඩාක් මිනිස්සු මොකද්ද කරන්නේ? මළගෙදර විස්තර බලනවා මිසක් මැරිච්ච මනුස්සයාගේ විස්තර බලනවා මිසක් මැරිච්ච මගේ විස්තර බලන්නේ නැහැ. මේක මට ගලපා ගන්න නැහැ. ගොඩක් වෙලාවට මළගෙවල් වල යනකොට අපේ නෑගේ මට මතය ඉස්සර ඔන්න එනකොට අඬාගෙන එනවා මේ මළගෙදරට. නෑයෝ එනකොට මළගෙදරට එනකොට අඬාගෙන එන්නේ. බෑ විනාඩි 5ක් යනකොට අර කතා කරන්න ගත්තාම ඕප දූප කතා කරන්න ගත්තාම මේ මළගෙදර කියලාවත් මතක නෑ. ඊට පස්සේ ඔන්න පැත්තක හයියෙන් hina වෙන සද්දෙමත් එහෙනම් මළගෙවල් වල. ඊට පස්සේ අන්තිමට මළගෙදර ඉවර වෙලා යන්න හදනකොට ඔයිත් ආයිත් ඔන්න අඬලා තමයි ආයි යන්නේ. ඉතින් මේ මොන රඟපෑමක්ද මේ කරන්නේ කියලා බලමු. ඉතින් අපි මේ මළගෙදර කියලා රඟපාන එකනේ ගොඩාක් කරන්නේ. ඊට පස්සේ දැන් මළගෙදරක එනවා නම් එන්න ඕනේ. ඉතින් මළගෙදරට ගැලපෙන විදිහට හොඳටම මූණ පුරා තින්ත ගාගෙන පාට ගාගෙන හොඳටම අර පෙන්වන්න පුළුවන් උපරිම විදිහටනේ ගොඩක් වෙලාට මළගෙදර කියලා එන්නෙත් නේද? ඇත්තට මේ මළගෙවල් වල එනවා කියලා කියන්නේ එතකොට තමන්ගේ මරණය ගැන නිකමට හරි නිච්චයක් තියෙනවාද? මළගෙදරකට ආවට පස්සේ අර මළමිනිය මොකද්ද පෙට්ටි එක දාලා අර පැත්තෙන් ඇද්දලා දෙකක් තියලා ඔහම තියලා බලන්න මමත් මේ වගේ තැනක කොයි වෙලාවක කවදාක හරි මෙහෙම ඉඳීද කියලා. මගේ මරණය ගැන මට මතක් වෙනව නෑ ඔන්න ඔහම පෙට්ටිය දාලා උඩින් ඇද්දලා දෙකක් හරහට තියනවා කියලා මතක් වුණොත් කොහොමද මගේ තත්ත්වය? එහෙම පෙට්ටියක දාලා මැරෙන්න වෙන අවලාවලුත් කොච්චර අවස්ථා තියෙනවද? එහෙම නැතුව නිකන් පාරක් ආයිනේ මොකක් හරි කවුරුවත් දන්නේ නැතුව මැරිලා ගිහිල්ලා මහ කැලේක මැරිලා ගිහිල්ලා සත්තු කන තත්ත්වයට පත් වෙන්නත් ඕන තරම් ඉඩ තියෙනව නේද? එහෙම තත්ත්වෙ ඉක්මවා නැහැ ඉතින් මම තාම. එතකොට බලන්න අපි මළගෙවල් වල ගිය පළියට කොච්චර මේක මගේ කරගන්න මේක මගේ දහමක් කරගන්න උත්සාහ කරනවාද කියලා බලන්න. එවනරක් පුරුලි අන්තරම් පිටින්නේ මේ මරණය දිහා බලන්න. අපි ඕන තරම් මළගෙවල් වල ගිහිල්ලා තියෙත් අනුන්ගේ මරණයක් විදියට තමයි දකින්නේ. දැන් මගේම ගෙදරක අම්මා තාත්තා හරි වෙන කවුරු හරි මැරෙන්න තියුණා. හැබැයි ඒකත් මොකද කරන්නේ? ඒක ඒ දවස් ඕන සතියක් මාසයක් මාස තුනක් ඔන්න අවුරුද්දක් මේ ගැන හිතයි. ඒක එහෙම කියලා මේ අවුරුද්දක් තිස්සේ හැඳදාම මගේ අම්මා මැරුණා කියලා අඬ අඬ ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. එතකොට මේක මගේ මටත් මේ දේ වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. මම මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා කියලා. අපි හැමතිස්සෙම දැන් ලෝකයේ තියෙන දේවල් අතරින් ඉතාම අමාරුම අවස්ථාවට මරණය කියන්නේ. අනිත් ඕන දෙයක් අපිට මේ පාවල් දෙන්න පුළුවන්නේ මරණයෙන් ගැලවෙන්න. මොකක් හරි අපි කියමු ලෙඩක් මොකක් හරි වුණා නම් ඔන්න ලෙඩෙන් ගැලවෙන්න අපිට පුළුවන් තියෙන ධනය භෞතික දේවල් අතහරින්න. ඊට පස්සේ මොකක් හරි කියමු සුගර් වගේ මොකක් හරි සුගර් හැදුනා නම් කකුලේ පොඩි තුවාලයක් ආවොත් ඒ තුවාලේ හොඳ කරගන්න කකුල වුණත් අපිට දෙන්න පුළුවන් කකුල කපලා මේ තුවාලේ හොඳ කරගන්න කියලා කියන්න පුළුවන්. ඊළාට මොකක් හරි ඇගේ පතේ මොකක් හරි දෙයක් අයින් කළා හරි ජීවිතේ බේරගන්න පුළුවන් නේද? හැබැයි ජීවිතේම දෙන්න පුළුවන්ද? අපි ඒ අත්හැරීම අතින් බැලුවහම අමාරුම වැඩේ තමයි මේ මුළු ජීවිතේම අතහරිනවා කියලා කියන්නේ. ඒතර මරණය කියන එක තමයි මේ අපිට තියෙන අමාරුම නරකම වැඩේ තියෙන්නේ. අතහරින්න බැරිම දේ. ඒතර මරණය කියලා කියන්නේ එතකොට මේ සියල්ලම අතහැරීමක් වෙනවනේ එක පැත්තකින් මේ භවයේ තියෙන හැම දෙයක්ම අතහැරීමක්නේ. ඉතින් මේක ලේසියෙන් අතහරින්න බෑ. දර මෙන්න මේ වගේ අත්හැරීමක් සිද්ධ කරගන්න නම් මෙන්න මේ මරණය වෙන වෙලාවෙදිත් අපිට පහසුවෙන් සතුටින් මේ ගමන යන්න නම් අපිට පුළුවන් වෙනවනේ මේකේ යථා ස්වභාවය දැන් ඉන්න ස්වභාවය තේරුම් ගන්න. ඒතර දැන් ඉන්න එකේ වටිනාකම වැඩි වෙන තරමටම මේක අතහරින්න තියෙන එක අමාරු වෙනවා. අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න වෙන්නේ. මේක වටිනාකම වැඩි නම් ඒක අතහරින්න අමාරුනේ. අපිට වටිනාකමක් අඩු දෙයක් නම් අතහරින්න පුළුවන්. එතකොට අතහරින්න අමාරු වෙන්නේ වටිනාකම වැඩි වෙන තරමට තමයි අතහරින්න අමාරු වෙන්නේ. එතකොට අපි මේක වටිනා දෙයක්ද නැද්ද කියන එක ගැන ඔන්න හොයලා බැලුවා නම් මේක අතහරින එකත් ඒ එක්කම වෙන්න පුළුවන්. අතහරින එක හොඳයිද නැද්ද කියන තීරණයට එන්න ඉස්සෙල්ලා මේක වටිනවාද නැද්ද කියන එක තමයි හොයලා බලන්න තියෙන හොඳම වැඩේ. එතකොට කොහොමද මේක වටිනවාද නැද්ද කියන එක අපි හොයන්නේ කොහොමද? අන්න ඒක හොයන්න නම් අපිට කරන්න තියෙන්නේ මේක මෙන්න මේ මොහොතේම ඇවිල්ලා මගේ ළඟටම ඇවිල්ලා මගේ තියෙන වටිනාකම මොකද්ද කියන එක හොයන එක තමයි. දැන් මම කියන එකේ මේ භවය කියන එකේ වටිනාකමක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නවනම් මෙන්න මේක ඇත්තද බුදුරජාණන් වහන්සේ කියන දේද ඇත්ත කියන එක මම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අපි කොච්චර බණ ඇහුවත් කොච්චර පොත් කියෙව්වත් මේක අනුන්ගේ දෙයක් නම් මේක මටම තේරෙන්නේ නැත්තම් මේක මගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේක මේ මොහොතේම තේරෙන්නේ නැත්තම් ඒකත් මගේ දෙයක් වෙන්නේ. උදට අන්නේ සඳහා මොකද්ද කරන්නේ? මෙන්න මේ මොහොතටම ඇවිල්ලා මගේ ළඟටම ඇවිල්ලා මේක දිහා බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒ බලාගෙන ඉන්නකොට ඔන්න මටම තේරෙන්න පුළුවන් මේක ඇත්තට මේක කොච්චර වටිනවාද නැද්ද කියන එක. මේක පවත්වාගෙන අනේකෙන් ප්‍රයෝජනයක් ලොකු ප්‍රයෝජනයක් තියෙනවාද මේකෙන් වෙන්නේ වදයක්ද නැද්ද කියන එක ඔන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක තේරුම් ගන්න නම් මෙන්න මේ මොහොතේ ඇවිල්ලා මමත් එක්කම ඉන්න එක තමයි තියෙන්නේ. ඒතර මේක මෙහෙම බලාගෙන ඉන්නත් තියෙනවා ටිකක් කම්මැලිකමක්. ඔන්නෝක කම්මැලිකමට අපි කියනවා මේක මේ දිහා මගේ දිහා මේ මොහොතට ඇවිල්ලා බලාගෙන ඉන්න කම්මැලිකමට. ඒකට අපි කියනවා මෙහෙම භාවනාවක් කරන්න අපහසුයි. මොකක් හරි එකක් පටන් ගත්තට පස්සේ ඔන්න ඒක දාලා අතහැරලා යනෝනේ. දැන් මේ පිරිස ගත්තාම මේ බණ අහන පිරිස ගත්තාම ගොඩාක් දෙන මේ සතිය වඩන්න ආරම්භ කරපු පිරිසක් නේ මේ බණ අහන්නේ. ඒතර මේ හැමෝටම හොඳටම අත්දැකීම් ඇති මේ සතිය වඩන්න ගත්තට මෙහෙම ඉඳගත්තට ඊළඟට සක්මන් කරන්න ගත්තට පස්සේ කොච්චර කම්මැලිකමක් එනවාද කියලා බලුවා. මේක ඇත්තට මේක හොඳයිද මෙහෙම කළා වැඩක් ඇති වේද මේකෙන් මෙහෙම නැතුව වෙන ගුරුවරයෙක් ළඟට ගියොත් හොඳයිද ඔහොම අපිට කොච්චර ප්‍රශ්න එනවද සැක එනවාද කියලා බලන්න. එහෙම නැත්තම් මේ වෙලාවේ නැතුව අද නැතුව හෙට ඉඳන් මේක පටන් ගන්නවා. එමත් නැත්තම් මෙච්චර දැන් පැයක් සක්මන් කරා දැන් පැයක් ඉඳගෙන සතිමත් වුණා මේ තව පොඩ්ඩක් දැන් පොඩි විවේකයක් අරගෙන එනවා කියලා කොච්චර හිත ඇතුලෙන් අනිත් පැතර හේතු කියනවාද කියලා බලන්න. එහෙම නැත්තම් චූටි ලෙඩක් හරි මොකක් හරි වෙන වැඩක් හරි තිබුණා නම් ඒක අතහැරලා දාලා මේක කරන්න අපිට කොච්චර හිත ඇතුලෙන් අනිත් පැතර හේතු එනවාද කියලා බලන්න. මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න මේවා. මෙහෙම සතිමත් වීමක් භාවනාවක් කරන්න කියලා උත්සාහ කරනවා කවුරු හරි සාමින්නාහසේ කෙනෙක් හරි බණකින් හරි මොහකින් හරි ඇහිච්ච නිසා මේක හොඳයි කියලා අපිට දැනගත්තු නිසා මේක ආරම්භ කරන්න උත්සාහ කරනවා. හැබැයි කරන්න යනකොට කොච්චර හිත ඇතුලෙන්ම අනිත් පැත්තට හේතු හදනවාද කියලා බැලුවොත් හිත ඇතුලෙන් හේතු 1000ක් සාධාරණීකරණය කරන්න ඕනේ. සමහර වෙලාවට ඔන්න එක දිගට භාවනා කරනවා. මොකක් හරි සාධාරණ හේතුවක් නිසා එක දවසක් මේක කරන්න බැරි වෙනවා. එක දවසක් මොකක් හරි සාධාරණ හේතුවක්. අපි කියමු උදාහරණයක් විදිහට මොකක් හරි හදිසි ගමනක් යන්න වෙලා එදා කරන්න වෙන්නේ. හැබැයි ඊට පස්සෙන්දා භාවනා කරන වෙලාවට භාවනා කරන් ඉඳ ගන්න හදනකොට හිත ඇතුලෙන් කොච්චර හේතු කියනවද කියලා බලන්න අදත් නොකර හිටියත් හොඳයි කියලා. බැරි වෙලා හරි එදා දවස් දෙවනි දවසෙත් මේකට අහු වුණොත් නොකර ඉන්න අහු වුණොත් තුන්වෙනි දවසේ ආයෙත් ඉඳ ගන්න හදනකොට හිත ඇතුලෙන් කොච්චර හේතු කියනවද කියලා බලන්න. මේක අදත් නොකර ඉන්න එක හොඳයි. මෙහෙම හේතු 1000ක් හිත ඇතුලෙන් කියනවා. ඉතින් මෙන්න මේ හේතු 1000ක් කියන්නේ මොකද? මේක ඇතුළේ දිහා බලන් ඉන්න ගියහම මේ මගේ යථා ස්වභාවයම නෙමෙයි බලන්නේ. බලන එකට මෙයා කැමති නැහැ. මගේ දිහා මම බලන්න ගියහම මගේ මරණය මම බලන්න ගියහම මේකට කැමති නැහැ. ඒක නිසා තමයි මේක නොබලන්න මොකක් හරි හේතු ඇතුළෙම මගේ හිත ඇතුළෙම හදනවා. ඉතින් අපි සංසාරයක් පුරා මොකද කරලා තියෙන්නේ? මේ මම යා පවත්ගෙන යන එක හොඳයි, මේක තමයි කළ යුත්තේ කියලා මරණයෙන් කොහොම හරි ගැලවෙන්න ඕන කියලා ඔන්න අපි දේවල් කරන එකනේ අපි සංසාරේ පුරා කරලා තියෙන්නේ. ඉතින් ඒ කරපු දේ තියෙද්දි, ඒ කළ පුරුද්ද තියෙද්දි අපි ඇත්තටම මේකේ යථා ස්වභාවය බලන්න, මේ ඇත්තටම මෙහෙ මරණය අත්දකින්න කියලා අපි මේ දෙහ දිහා බලන්න හදනකොට මොකද වෙන්නේ? හිත ඇතුළෙම මේකට විරෝධතාවයක් එනවා. ඒ විරෝධතාවය එක එක විදිහට සමහරලාට මේ මගේ හොඳට කියලා එන්න පුළුවන්. අන්න ඒකත් තව මේ හිත ඇතුළෙන් එන උපක්ලේශ තමයි මේ එන්නේ. දැන් සමහර වෙලාවට ඔන්න භාවනාවක් කරනකොට ඔන්න කොහේ හරි වේදනාවක් ආවා කියමු. ওই වේදනාව දිහා ඊට පස්සේ ටික වෙලාවක් බලන් ඉන්නකොට හිතෙන්නේ මේ වේදනාව නිසා මේක කකුල කැඩිලා යන්නත් පුළුවන්, මේකේ ස්නායු තද වෙලා මොකක් හරි මේක කකුලෙන් ඇවිදින නැගිට ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න මේක මෙහෙම තව ටිකක් වැඩි වුණොත් මට මෙහෙම හරියට භාවනාවක් කරගන්නත් බැරි වෙනවා, මේ ලෙඩේ වැඩි වුණොත් කියලා ඔන්න හිත ඇතුළෙන් හේතු දක්වන්නේ. දැන් මේ ලෙඩේ හොඳ කරගන්න භාවනාව තවදුරටත් වැඩිපුර මේක ලෙඩේ හොඳ කරගෙන ඉවර වෙලා භාවනාව හොඳට කරගන්න කියලා ඔන්න හිත ඇතුළෙන් හේතු දක්වනවා. එතකොට දැන් මේ වෙලාවේ භාවනා නොකර ඉන්නේ අනාගතයේ මීට වඩා හොඳට මේක කරගන්න ඕන නිසා කියලා ඔන්න තව මේ මගේ හොඳට කියලා හිත ඇතුළෙන් හේතු දක්වන්නේ. එමත් නැත්නම් මේ දේ කරගෙන හිටියොත් මම මැරිලා ගියොත් මුකුත්ම නැහැනේ. භාවනාවක් කරගන්න විදියක් නැහැනේ, මැරිලා ගිහිල්ලා වෙන කොහේ හරි ඉපදුනොත්. ඒක නිසා ඔන්න මේ මොහොතේ භාවනා කරන එක නවත්තලා මේකට විවේකයක් පොඩි විවේකයක් අරගෙන ඔන්න ඊට පස්සේ හෙට පටන් ගන්නවා කියලා. ඉතින් මේ හැම දෙයක්ම එහෙම නැත්නම් අපි මෙහෙම මෙච්චර විතර ලොකු පීඩනයක් දුන්න පිස්සු වැටේද දන්නෙත් නැහැ, ඊට පස්සේ භාවනාවක් කරගන්නම වෙන්නේ නැහැ. ඔන්න එහෙම කියලා හිතලා මේ වෙලාවේ කරගන්න පුළුවන් එක පස්සට දාන. මේ පස්සට දාන්න හේතුව විදිහටත් හදාගන්න මේ මගේ හොඳටම තමයි මේ හේතුව. ඒතර මේ හිත ඇතුලෙන් දෙන කාරණා බලන්න අපේ මටම මගේ හොඳට මේ ඔක්කොම දේවල් කියන්නේ කියලා මොකද කරන්නේ? මේ අනිත් පැත්තෙන් මටම ටොක්කක් අනින්න, පිටිපස්සෙන් ඇවිල්ලා ටොක්කක් අනින්න. දැන් මේ දේවල් මේ බණ අහන ඕන හැමෝටම මේක කරන්න පටන් ගත්ත ඕනම කෙනෙකුට මේ දේවල් මතුවෙලා ඇති. ඒතර මේ දේවල් මතුවෙනකොටම අපිට අඳුර ගන්න පුළුවන් නම් මේ මගේම හොඳට කියලා මම මරණයෙන් ගලවන්න කියලා මේ හැම දෙයක්ම හිත ඇතුලෙන් මතු කරලා දෙන්නේ ඇත්තටම මේ මගේ හොඳටමද මේ දේවල් කරන්නේ? මේ ඇත්තටම මේ යථාර්ථය දකින්නකින් වළක්වන්න තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථා වලට අපි කොච්චර සංසාරේ මීට කලින් සංසාරේ කොච්චර අපිට අහු වෙලා ඇද්ද? ඒ වගේම මේ වෙලාවේ මේක දන්නේ නැතුව අපි දැනුත් කොච්චර අහු වෙනවාද කියලා බලන්න. එතකොට අන්න ඒකම තමයි අපි සංසාරේ මෙච්චර කල් කොච්චර මෙරි මෙරි ආවද? අන්න ඒ වගේම තමයි මේ මරණයට තමයි මේ එක එක විදිහට අපි කන් යන්නේ. මරණ මිනි වලට දක්ගෙන යන්න තමයි මේ හැම දෙයක්ම මේ කරලා දෙන්නේ අපිට. මේ සංසාරය කියලා කියන්නේ එක පැත්තකින් ගත්තහම මේ ලෝකය කියලා කියන්නේ එක පැත්තකින් මේ මොකද්ද සොහොන් පිට්ටනිය. අපි සංසාරය පුරා මොකද්ද කරලා තියෙන්නේ? මේ සොහොන් පිට්ටනියට මලමිනි එකතු කරපු එක තමයි. ඊට වඩා දෙයක් කළා නෑනේ. දැන් අපේ ආත්තම්මල මුත්තම්මලත් කරේ මොනවද? මේ සොහොන් පිට්ටනියට මලමිනි එකතු කළ සොහොන් කොත් එකතු කරපු එකම තමයි. දැන් අපේ ආත්තම්මලට වඩා අපි අවුරුදු 80කට 100කට කලින් හිටපු මිනිස්සු බැලුවොත් ඒගොල්ලෝ ඔක්කොම කරලා ගිහිල්ලා තියෙන මොනවද? මේ මලමිනි එකතු කරපු එක තමයි. සෝන්කොත් එකතු කරපු එක තමයි. දැන් අපේ අම්මල හැම බැලුවාම ඒගොල්ලොත් කරලා තියෙන්නේ ඔන්න තවටි අවුරුදු ගාණක් යනකොට මේ මහ පොළොවට සෝන්කොත් ටිකක් එකතු කරලා ගියපු එක තමයි ඒගොල්ලොත් කරන්නේ. ඊළාට අපිත් කරලා තියෙන බැලුවාම තව අවුරුදු කීයක් යනකොට මේ මහ පොළොවට සෝන්කොත් කීපයක් එකතු කරන එකනේ. ඊට වඩා දෙයක් කරලා තියෙනවා. අන්තිම කරලා තියෙන්නේ මෙන්න මේ දේ විතරයි. ඉතින් මේ සංසාරයට සොහොන්කොත් එකතු කරපු එක, මේ සොහොන් පිට්ටනියට මලමිනි එකතු කරන එක කවදද අපි නවත්තන්නේ කියන එක ගැන න තමන්ටම තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මේ තීරණය ගන්න නම් මේක හොඳයිද කියලා තමන්ම හිතලා බලන්න ඕනේ. මේ මෙහෙම සොහොන්කොත් එකතු කර කර මේ සොහොන් පිට්ටනියට මලමිනි එකතු කර කර අනේකෙන් ඇති වැඩක් තියෙනවාද? මේකින් අපි පිනවීමක් කියලා ලෝකයේ දෙයක් තිබුණට ඇත්තටම මේ පිනවීම සාධාරණයිද හොඳයිද? මේක පිනවීම ඇතුලේ මොකක් හරි ඒ පිනවීමක් සිද්ධ කරන මොහොතේ දුකක් තියෙනවාද කියලා ඔන්න තමන්ටම හොයලා බලන්න පුළුවන්. දැන් අපි කොච්චර බණට කිව්වත් මේක ලෝකයේ දුකයි කියලා ඒක තමන්ට තේරෙන්නේ නැහැ. තමම මේක ප්‍රත්‍යක්ෂ විදියට දැනගන්න ඕන. ඒක දැනගන නම් ඔන්න තමන් මේ සැප විඳින වෙලාවෙදිත් සිහියෙන් බැලුව මේක ඇත්තටම සැපක් තියෙනවාද කියලා සැප විඳින වෙලාවෙ සිහියෙන් බලන්න ඕන. සැප විඳින වෙලාවේ අපි මෙච්චර කල් හිතන් ඉන්නේ සැපක් ඇත්තරම තියෙනවා කියලානේ. ඒක නිසා අපිට සැප විඳින වෙලාවේදී එකපාරටම සිහියෙන් බලන්න එක අමාරුයි. ඒක අමාරු නිසා අපි මොකද කරන්නේ? අපි දන්නවා දුකක් විඳින වෙලාවේදී නම් දුකක් කියන එක හොඳටම දන්න ඕනේ. ඒතර දුක් විඳින වෙලාවේදීත් අපිට දුකක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා බලන්න කොහොමත් දුක තේරුණාට ඒ කියන්නේ යථා ස්වභාවය තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා අපි මොකද කරන්නේ? මේ ලොකු සැපයක් තියෙන එකක් හරි ලොකු දුකක් තියෙන දෙයක් හරි නැතුව සාමාන්‍ය අරමුණක් අරගෙන මේ මොහොතේ බලන මේකේ ඇති සැපයක් තියෙනවාද කියලා. ලොකුවට සැපයක් තියෙන දෙයක් අල්ල ගත්තොත් අපි ඒකට අහු වෙන්න පුළුවන්. ලොකු දුකක් තියෙන දෙයක් අල්ල ගත්තොත් අපි ඒකටත් අහු වෙන්න පුළුවන්. ඒකේදී යථා ස්වභාවය තේරුම් ගන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? මේක ලොකු සැපයක් හරි දුකක් හරි නැති සාමාන්‍ය නියුට්‍රල් ඔබ්ජෙක්ට් එකක් අරගෙන හුස්ම වගේ එහෙම නැත්නම් යටිපතුල දැනෙන දැනීම වගේ මොකකටවත් නැති අරමුණක් අරගෙන ඒක දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳිද්දි මෙන්න මේ මොහොතේ මටම තේරෙන්න ගත්තොත් මේකෙත් ඇති දෙයක් නැහැ. මේකෙත් ඉතා සියුම් මට්ටමේ හරි දරතයක් පරිලාහයක් කුඩා හරි දුකක් තියෙනවා, වේදනාවක් තියෙනවා, ඝර්ෂණයක් තියෙනවා, ගැටීමක් තියෙනවා කියලා ඔන්න Tamanටම තේරෙනව නම් ඔන්න ඒ හරහා අපි දුකක් තියෙන වෙලාවේදී නම් මේ දුකම ගොඩක් රළුවට දැනෙනෝනේ. සැපයක් තියෙන වෙලාවේදීත් මෙන්න මේකම අපි ටික ටික ප්‍රත්‍යක්ෂ කරලා බලනවා. ඉස් මුලින්ම ඉතා සියුම් දෙයක් අරගෙන බලනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් විතර සැපයක් තියෙන දෙයක් අපි කැමැතිම කෑම ජාතියක් කනකොට බලන්න. ඒක කොහොමද දිවේ හැපෙනකොට, ඒක රස දැනෙනකොට රසත් එක්ක කොහොමද මේ රස කියන එක විදියටම තියෙනවාද? මේ හැපීමත් එක්ක චූටි හරි ඝට්ටනයක් එහෙම නැත්නම් දරතයක් පරිලාහයක් මේකත් එක්ක තියෙනවාද කියලා අපි කැමති ගොඩාක් කැමති දෙයක් නේ සාමාන්‍ය දෙයක් අරගෙන ඒකෙත් යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි කැමතිම සින්දුවක් අහලා බලන්න. ඒ සින්දුව මේ ශබ්ද රටාව දිහා අහනකොට ඒ ශබ්ද රටාවෙත් ලොකු ඔය කියන තරම් සැපයක් තියෙනවාද? මේ එකම සින්දුව දහසරයක් ඇහුවොත් සියසරයක් ඇහුවොත් ඒක එපා වීම සිද්ධ වෙන හැටි මේ දේ දිහා අපිට බලන්න පුළුවන්. දැන් අපි මුලින්ම මේ සිහිය පුරුදු කරගන්න සාමාන්‍ය අරමුණක් අරගෙන සිහිය පුරුදු කළා. ඒ පුරුදු කරගත්තු සිහියෙන් ටික ටික ආසාව තියෙන දේවල් වලටත් මේක දාලා බලනවා. ඊළාට ලොකු ආසාවක් තියෙන දෙයක් වුණත් ඒකටත් මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන් නම් සිහියෙන් බලන්න පුළුවන් නම් ලොකු ආසාවක් ලොකුවට මං වටිනාකමක් දෙන දෙයක් දිහා වුණත් හොඳින් බලන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී මේක ඇත්තටම මේකේ ඇත්තටම සැපයක් තියෙනවාද, ඇත්තටම මේක යහපතක් තියෙනවාද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඊතර මෙන්න මේ අවස්ථාවේදී අපිට මුලින්ම අපි පටන් ගන්න සම්මත කරගන්න ඉතාලම සියුම් අරමුණ. ලොකු දෙයක්වත් නෙවෙයි. ඒ සියුම් අරමුණ හරහා ටික ටික මේ ලොකු අරමුණ වලත් යම් කිසි සැපයක් තියෙනවාද කියලා ඔන්න තමන්ම තේරුම් ගන්න. ඊතර මෙන්න මේ හරහා අපිට ඒ වගේම අනිත් පැත්තටත් පුළුවන්. මේ වගේම දුක තියෙන දුකක් ඇති වෙන දෙයක් ආපු ගමන් අපි මොකද කරන්නේ? ඒක පුළුවන් තරම් ඒකට විසඳුම් හොයන එකනේ කරන්න. අන්න මේ විදිහට විසඳුම් හොයලා හොයලා අපි සංසාරය පුරා කොච්චර දුකට විසඳුම් හොයුවද කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි පරයන්කයක ඉඳ ගන්නවා. ඉඳගෙන ටික වෙලාවක් යනකොට දැන් අපි පරයන්කම නෙවෙයි, දැන් මේ බණ අහන්න කියමු. මේ බණ අහන්න කියලා අපි ආසනයක ඉඳගත්තා නම් දැන් මේ වෙනකොට අපි කීසරයක් අපේ ඉරියව වෙනස් කළාද කියලා බලන්න. දැන් මුලින් ඉඳගත්නකොට ඉරියව ඉඳ ගන්නකොට ඔන්න ඒක ටිකක් සැපයක් දැනුණානේ. හැබැයි අපි ටික වෙලාවක් යනකොට මේ ඉඳගත්තු ඉරියව පොඩ්ඩක් විතර වෙනස් කරා. වේදනාවක් එනකොට පොඩ්ඩක් විතර වෙනස් කරන්නේ නැති නේද? හැබැයි ඒ වෙනස් කළා ටික වෙලාවක් යනකොට ඒ අලුත් ඉරියවම මොකද වෙන්නේ? අලුත් ඉරියව ආයෙසරයක් වෙන වේදනාවක් එන්න ගන්නවා. එතකොට අපි ආයෙසරයක් ඔන්න ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ වෙනස් කරපු ඉරියව්වම ටික වෙලාවක් යනකොට ආයෙසරයක් වේදනාවක් ගෙන දෙනවා. එතන මේ බණ අහන මේ පොඩි වෙලාවේ වුණත් අපි කී සැරයක් ඉරියව් වෙනස් කරාද කියලා බලමු. එතන අපි පරයන්කයකට ඉඳගත්තත් ওই දෙයමනේ කරන්න. අපි මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ සංසාරය ඇතුළදීම මේ ලෝකය ඇතුළෙම විසඳුම් හොයලා තියෙන මේක ඉරියව් වෙනස් කළා මොකක් හරි වෙනසක් එහාට මෙහාට කළා මේක ඇතුළෙම අපි විසඳුමක් හොයලා තියෙනවා නේද? ඒ හොයපු විසඳුම් එකක්වත් අපිට සාධාරණ උත්තරයක් ලබා දුන්නාද? ඒ අපිට ලබා දුන්න උත්තරම අපිට ටික වෙලාවක් යනකොට තව ප්‍රශ්නයකට මුලක් වෙලා. ඒතර අපි හොයාගත්තු විසඳුම් සාධාරණ ඒවද හොඳ විසඳුම්ද කියලා ඔන්න Tamanටම තීරණය කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ හරහා අපිට මරණය කියන එකක් ආවහම මරණයටත් අපි විසඳුම් හොයනෝනේ. මරණයෙන් ගැලවෙන්න අපි විසඳුම් හොයනවා. ඒ හොයන විසඳුම් නුත් මෙන්න මේ වගේම විසඳුම් නෙවෙයිද කියලා ඔන්න Tamanටම තේරුම් ගන්න පුළුවන්. අපි මරණය වෙනුවෙන් මරණයට බය විසඳුම් හොයනේවා. අපි කොච්චර දේවල් කරනවද කියලා බලන්න මරණයට බය විසඳුම් හොයනේවා. සමහර මරණයට බය විසඳුම් හොයනේවා. අපි තව කෙනෙක් තව 100,000 ගානකට මරණය උදා කරන්න කරන දේවල් අන්න මගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා දැන් යුද්ධ කරන්න මේ කාලේ මම හිතන්නේ ලොකු යුද්ධ පැටලිලක් තියෙනවනේ. ඒතර මගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා තව කී දෙනෙක් මරනවද කියලා බලන්න. දැන් ඒකම එච්චර ඕනේ. දැන් අපි කියමු දැන් ලෝකේ බැලුවහම මෙන්න මේ මේ මොහොතේ උනත් ලෝකේ පරිේශනාගාර කීයක මිනිස්යාගේ ආයුෂ වැඩි කරන්න මිනිස්යාගේ හොඳට දේවල් කරන්න කියලා පරිේශන කොච්චර කරනවද කියලා බලන්න. ඒතර මේ මේ බණ අහන මොහොතේ උනත් පරිේශනාගාර 100,000 ගාන වන්න මිනිස්යාගේ ජීවිත කාලය වැඩි කරන්න මිනිස්යා හොඳට සෞඛ්‍ය සම්පන්න කරන්න කියලා එක පැත්තකින් පරිේශන කරනව නේද? හැබැයි ඒ අතරින් අනිත් පැත්තට බලන්න මනුස්සයන්ට මරාගෙන කන්න කියලා කුකුල්ලු වගේ සත්තුන්ගේ ජීවිත කාලය පුළුවන් තරම් අඩු කරලා ඉක්මනට මස් ටික හදාගන්න කියලා කොච්චර පරිේශන අනිත් පැත්තෙන් කරනවද කියලා බලන්න. එක පැත්තකින් තමන්ගේ ජීවිතය දික් කරගන්න, තව පැත්තකින් වෙන කෙනෙක්ගේ ජීවිතය කොට කරලා අපිට මරාගෙන කන්න කියලා කොච්චර පරිේශන කරනවද? දැන් ඉස්සර අතීත කාලේ කුකුලෙක් කිව්වහම අවුරුදු ගාණක් ඉඳලා නෙවෙයි මැරුණේ. දැන් පහුගිය කාලයකට දවස් 40 ගානකට බහැලා තියෙනවා. දැන් මම හිතන්නේ දවස් 20ක් විතර වෙනකොට කුකුල මරාගෙන කනෝ. එතර ඉක්මනට උගේ මස් ටික හදලා අන්න මරාගෙන කන එක තමයි කරන්නේ. එතර මේ පරිේශන කරපු මිනිසුන්ගේ මානසික තත්ත්වය බලන්න. දැන් ඒගොල්ලෝ මම ජීවත් වෙන්න දැන් මේ සතෙක් මරාගෙන මස් ටික කන්නේත් මගේ ජීවිතය හොඳට පවත් ගන්නනේ මං වෙනුවෙන්නේ. එතන මං වෙනුවෙන් එක පැත්තකින් මගේ ජීවිතය දික් කරගන්න පරිේශන කරනවා. අනිත් පැත්තෙන් තව කෙනෙක්ගේ ජීවිතය ඉක්මනට කොට කරලා විනාශ කරලා ඒකෙන් මට ප්‍රයෝජනයක් ගන්න අනිත් පැත්තෙන් පරිේශන කරනවා. ඉතින් මේ වගේ පරිේශනාගාර ලෝකේ කොච්චර තියෙනවද කියලා බලන්න. ඉතින් මේ ඔක්කොම පරිේශන මොකටද මේ කරන්නේ? පුළුවන් තරම් සංසාරේ තමන් දුකෙන් දුකට ඇදලා දාන්නේ මේ පරිේශනාගාර කරලා කරන්නේ. එතකොට ඒ වෙනුවට ඔන්න මගේ ඇතුළ දිහා බලනවන මගේ යථා ස්වභාවය තේරෙන්න බලනවන අන්න ඒක තමයි කරන්න පුළුවන් ලොකුම ආර්ය පරිේශනය. එතකොට මෙහෙම ආර්ය පරිේශනය මගේ දිහා හැරිලා බලද්දී මගේ ඇතුළ බලද්දී ඔන්න මටම මගේ මරණය දකින්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි මරණය කියලා අපි කියන්නේ මේ භෞතික විදියට සම්මුති මරණයක් ගැන අපි හැමතිස්සෙම කතා කරන්නේ. හැබැයි ඒ වුණාට මේ මොහොතේ මගේ දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මගේ මරණය මෙන්න මේ මොහොතේම අත්දකින්න පුළුවන්. දැන් මේ මගේ මරණය මේ මොහොතේම අත්දකින්නවා කියලා කියන්නේ අපි නිකන් උදාහරණ විදියට ගමු. දැන් කෙනෙක් මෙහෙම මේ මොහොත දිහා බලාගෙන ඉන්නකොට හුස්ම දිහා බලාගෙන හිටියා කියමු. ටික වෙලාවක් යනකොට හුස්ම නොදැනී ගිහිල්ලා මොකක්වත් දැනෙන්නේ නැතුව ගිහිල්ලා තමන්ට මොකක්ද උනේ කියලා අන්දමන්ද වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේද මම හිටපු මමයා හොඳටම හුස්ම දැනි හිටපු මමයා දන්නේම නැතුව නැත්තරම නැති වුණා. මේක වෙන්නම ඕන කියලා මේ කියනව නෙවෙයි. මෙහෙම වෙන්න පුළුවන් කෙනෙකුට. හොඳට දැන් හොඳට හුස්ම දැනි ඉන්න මොහොත දැනි ඉඳලා ටික වෙලාවක් යනකොට මොකක්වත් දැනෙන්නේ නැති වෙලා යනවා. ඒතර එහෙම වුණා කියන්නේ ඔන්න මේ වෙලාවේ මරණය මගේ මරණය මගේ නැතිවීම මට මේ මොහොතේ අත්දකින්න පුළුවන් යම් කිසි මට්ටමකට. ඒ වගේම දැන් මේ මොකක් හරි මම ඉන්නවා කියලා ගොඩක් වෙලාවට මට දැනෙන්නේ මම මොන හරි කරනකොටනේ. එන්න මම මේ වෙලාවේ බණ අහනවා. මම මේ වෙලාවේ බණ කියනවා. මම මේ වගේ පොරක් මම මේ වගේ දේවල් කරලා තියෙනවා, මම මේ වගේ දේවල් ඉස්සරහට කරන්න යනවා කියලා ගොඩක් වෙලාවට මම යා ලොකුවටම ඇති වෙන්නේ මම කරන දේවල් සංස්කාර හරහා තමයි ගොඩක් වෙලාවට මම යා ඇති වෙන්නේ. ඒතර මේ සංස්කාර කියන එක දැන් මුකුත්ම කරන්න නැතුව ඉඳගෙන බලෙන් හුස්ම ගන්නවත් නැතුව නිකම්ම වැටෙන හුස්ම දිහා නිකම්ම බලන් ඉන්නකොට ඔන්න මම යාට තියෙන මම යා නිකම්ම මරලා දැමීමක් එක පැත්තකින් සිද්ධ කරන්නේ. ඒක 100%ක් මෙහෙම වෙනවා කියන්නේ අන්න ඒ වගේ ඒ කිට්ටුවට යන අවස්ථාව මුකුත්ම නොකර ඉන්නවා කියලා කියන්නේ. තරන්න මම මුකුත්ම නොකර මට කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව නිකම්ම හොය බලාගෙන ඉන්නවා. තරන්න මම යාගේ මරණය එක පැත්තකින් බලාගෙන ඉඳීමක් තමයි මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. ඊළාට ඊට අමතරව බැලුවොත් අපි කිම් ආස්වාසයක් ඇතුළට එනවා දකින්නවා. ඇතුළට ඇවිල්ලා එන එක නවතිනවනේ. ඒ වගේම ප්‍රශ්වාසයක් ඇතුළට ඇවිල්ලා පිට වෙලා ඒක නැති වෙනවා. ඉතින් ওই හැම දිසෙම ඇතිවීමක් නැතිවීමක් තියෙන හැම මොහොතේදීම මේ ආස්වාසයේ මරණය ඒ වෙලාවේ දකින්නේ, ප්‍රශ්වාසයේ මරණය ඒ වෙලාවේ දකින්නේ. වම තියනෝ දැනිලා වම තියෙනක නැති වුණා කියන්නේ වමේ මරණය දකින්නේ. දකුණ තියනෝ යටිපතුල දැනිලා දකුණ දැනීම නැති වුණා කියන්නේ දකුණේ මරණය ඒ වෙලාවේ දකින්නේ. මේ හැම මොහොතේදීම ඔන්න තමන්ගේ මරණය මේ එකම දැක ගන්න පුළුවන්. අපි කියමු මේ බණ අහන වෙලාව කියමු. මොකක් හරි මේ කියන වචනයක් කියලා එක වචනෙන් වචනේ ඒක ඉවර වෙන වෙලාවේදී ඒ වචනේ මරණයක් සිද්ධ වෙන්නේ. මේ බණ අහපු පටන් ගත්ත වෙලාව ඉඳලා වචන කීයක් ඇහිලා නවතින්නේ නැද්ද කියලා බලන්න. ස්වර කීයක් ඇහිලා නවතින්නේ නැද්ද කියලා බලන්න. ඒ හැම ස්වරයක් ගානේම හැම වචනයක් ගානේ මේ මරණය තමයි මේ දකින්නේ. ඇතිවීමක් එක්කම මේ මොකක් හරි දෙයක් ඇතිවීමක් එක්කම ඒ ඇතිවීම නැති වෙනවා නම් අන්නේ හැම මොහොතේදීම මේ මරණයක් තමයි මේ අත්දකින්න තියෙන්නේ. ඔක අත්දකින්න අපි මැරෙනකම් සම්මුති මරණයටම එනකම් ඉන්න ඕනද අපිට මේ මොහොතේදීත් මේ මරණය අත්දකින්න පුළුවන්. ඒතර විශේෂ අවස්ථාවක් එනකම් ඉන්න ඕනද අපි? මේ සඳහා අපි මරණය අත්දකින්න විශේෂ තැනකට අනුරාධපුරයේ දඹදිව එහෙම කොහොම හරි යන්න ඕනද? නැත්නම් පොය දවසක් එනකම් ඉන්න සුදුරෙද්දී අඳින්න මේ මොකක්වත් ඕනේ නැහැ. මරණය කියන එක අපිට මේ හැමතිස්සෙම අත්දකින්න පුළුවන් දෙයක්. ඒක අත් දකින්න දකින්න මොකද වෙන්නේ? මේ මරණයට තියෙන බය, මට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. මරණයට තියෙන වටිනා බය අඩු වෙනවා කියන්නේ මට තියෙන වටිනාකම අඩු වෙනවා කියන්නේ ඔන්න දෙකම එකයි. ඉතින් මේ දේ වෙන්න නම් මේ මරණය කියන එක හැමතිස්සෙම අපිට අත් දකින්න පුළුවන් දෙයක් වෙනවා. මේ හැමතිස්සෙම වෙන මේ මරණය බලන් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙහෙම හැමතිස්සෙම මරණය අත් දකිනෝ නම් මේක දකින වෙලාවේදීම මටත් මෙහෙම මේ විදිහට සම්මුති මරණයටත් කොයි වෙලේ යයිද කියලා තේරුමක් නැති අදහසක් නැති වෙනකොට නර භාවනා කරන්න කම්මැලිකම එන ගැතියක් අපි මුලින්ම කතා කරානේ. මෙහෙම ප්‍රතිපදාවක් වඩන්න ගියාම හරි කම්මැලි මේක. මේක නොකර ඉන්න හේතු 100ක් මතු වෙනවා කියලා කිව්වා. අන්නේ හේතු 100 මතු වෙන වෙලාවෙදීම මතක් කරගත්තනම් මේ මරණය කියන්නේ කේක මොන වෙලාවෙදී මගේ ළඟට එන්න පුළුවන්ද කියලා මේ ගැන පොඩ්ඩක් සැකෙන් බැලුවා නම් ඔන්න අර කම්මැලිකම වීරය අඩුකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අපි දැන් කොච්චර හිතන් හිටියට මේ අවස්ථාව මට කොයි වෙලේ නැති වෙන්න පුළුවන්ද කියලා බැලුවා. අපි හැමෝටම ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දවස ගානේ දේශනා කරන සුගතෝ වාදයට අනුගත්තාම අපි හැමෝටම උතුම් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මනුස්ස ආත්මයක් ලැබිලා තියෙනවා. ඒ වගේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුසාත්ම ප්‍රතිලාභය දෙකම එකතු වෙලා දෙක වෙන වෙනම ලැබෙන්නේ නැතුව දෙකම එකපාරට ලැබිලා මේ ඇහ කන නහය දිව කියන මේ ඉන්ද්‍රියන් හයත් හොඳට පිරිසිදුව ලැබිලා තියෙන මේ විපස්සනාවක් කරන්න පුළුවන් විදියට. ඉතින් මෙන්න මේකට කියන ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කාරණා 6න් 5ක්ම මේ පින්නතුන්ට ලැබිලා තියෙනවනේ. ඒ වගේම 6 වෙනි කාරණේ වෙන ඕනනම් පැවිදි වෙන්නත් අවස්ථාව තියෙන ඕන කෙනෙකුට. ඉතින් මේ කාරණා ටික ඔක්කොම ලැබෙනවා කියන්නේ ලේසි අවස්ථාවක් නෙවෙයි. දැන් මෙහෙම මේ කාරණා 6ම ලැබිලා අපි එක තප්පරයක් ගත කරනවා කියන්නේ අතීත සංසාරේ මේ කාරණා 6 හොයන්න කරපු අවුරුදු 10,000 ගානක පිනක් තමයි මේ එක තප්පරයක් කියලා කියන්නේ. අපි ඒක තප්පරයක් නිකන් අතහැරලා දානවා කියලා කියන්නේ ඒ අතීතයේ කරපු පින් කරපු හිටපු අවුරුදු 100 ගාණක් අතහැරලා දැමීම. එතකොට මෙන්න මේ දේ මෙන්න මේ මොහොත අපිට කොයි වෙලේ නැති වෙනවාද කියලා. මගේ මරණය මේ හැම දෙයක්ම ලැබිලා තියෙන අවස්ථාව නැති වෙලා මගේ මරණය කොයි වෙලාවක හරි එනවා කියලා එක මතක් වෙනවා නම් එතන මේ මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ උනන්දුවක් ඇති වෙනවා හිත තුල. මේ කම්මැලිකම නැති වෙලා යන මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ චතුරාර්ය භාවනා අතරින් කම්මැලිකමක් ඇති වුනහම අපි මේ ආනාපාන සතිය වඩනකොට මොකක් හරි එහෙම නැත්නම් සක්මනක් පරියන්කයක් කරන අවස්ථාවකදී අපිට කම්මැලිකමක් ඇති වුණා නම් මේ ප්‍රතිපදාව ගැන හරි අපිට හිතේ ටිකක් සැකයක් මේ මේක කරලා හරිද කියලා සැකයක් හරි කම්මැලිකමක් කුසීත බවක් ඇති වුණ නිදිමතක් ඇති වෙච්ච වෙලාවේදී හොඳම දේ තමයි මෙහෙම මරණ සතිය වඩන එක මරණානුස්සතිය වඩන එක කියලා. මරණානුස්සතිය වැඩුවා නම් අපිට මේ කියන කම්මැලිකම නැති වෙලා යනවා. ඒක හොඳම අවස්ථාවක් තමයි මරණය ගැන සිහි කරන්න. ඒතර මේ මොහොත මට කොයි වෙලේ නැති වේද කියලා ෂුවර් එකක් නැති නිසා මේ මරණය ගැන අපි හොඳට හිතලා බලනවා. හිතලා බලලා දැන් තියෙන දේ දැන් කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපි බලන්න අපි ඉපදුන දවසේ ඉඳලම කොච්චර දේවල් පස්සේ දුවලා ගිහිල්ලා තියෙනවද කියලා එක එක දේවල් පස්සේ දුවන එක තමයි අපි කරලා තියෙන්නේ නේද පොඩි කාලේ ඉඳලා බලලා. ඉතර අපි මේ හැම මොහොතේදී මේ බණ අහන වෙලාවේදීත් අපි තව දෙයක් පිටිපස්සේ දුවනවා. හැමතිස්සෙම අපි දෙයක් පිටිපස්සේ දුවන එකනේ කරන්නේ. ඒතර මේ මොහොතේදීත් අපි මරණය කියන එක පිටිපස්සේ දුවන එක තමයි සිද්ධ කරන්නේ. ඒ වගේ මරණය ගැන කතා කරනකොට මගේ අත්දැකීමක් තියෙනවා. ඒක ඉතින් මරණයටම සම්බන්ධ දෙයක් විදිහට සැලකුවොත් මීට අවුරුදු 10කට 12කට විතර කලින් මම ගියා උපැන්නයක් රෙජිස්ටර් කරගන්න. ඉතින් උපැන්නයක් රෙජිස්ටර් කරනවා කියන්නේ ඉතින් අපි ගොඩාක් සතුටු වෙන අවස්ථාවක්නේ. ඒ ඉපදීමක් අපි සමරනවානේ අපි උපන්දි බර්ත්ඩේ පාටි දාන ඒවා සමරනවානේ. ඉතින් උපතක් රෙජිස්ටර් කරගන්න කියලා උවමනාවක් ඇති වෙලා ඒකට ගියපු වෙලාවේ මාතර දිස්ත්‍රික්කයේ තමයි තිබුණේ. ඉතින් මාතර උපැන්න දිස්ත්‍රික්කයේ උපැන්න රෙජිස්ටර් කරන කාර්යාලය තිබුණේ ඔෆිස් එක තියෙන්නේ මාතර හොස්පිටල් එක ඇතුලේ. ඉතින් මට ඒක හොයාගෙන යන්න වුණා. ඉතින් එහෙම යනකොට හොස්පිටල් එකේ ගේට්ටුවේ ඉන්න මිනිස්සයාගෙන් අහුවාම එහෙම උපැන්න රෙජිස්ටර් කරන තැන කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මිනිස්සයා මට දීපුත්‍රය දැන් මෙන්න මේ පාරෙන් යන්න කියලා. මෙහෙම ගිහා මෝචරිය හම්බුවේ. මෝචරිය එහා පැත්තේ තමයි ඔහම උපැන්න රෙජිස්ටර් කරන ඔෆිස් එක තියෙන්නේ කියලා. ඉතින් මෝචරිය කියලා කියපු ගමන් මට ටිකක් අර මේ උපැන්නයක් රෙජිස්ටර් කරන්න නේ යන්නේ. මෝචරිය එහා පැත්තේ මේක තියන්නේ මොකටද කියලා. ඉතින් ඒක ටිකක් අර පොඩි තිගැස්සීමකුත් ඇති වුණා. කමන්නේ කියලා ඉතින් මේක හොයාගෙන ගියා. අන්න මෝචරිය එහා පැත්තේ පහු කරගෙන යනකොට ඉතින් දැන් මගේ හිතේ ඇඳිලා තියෙන මෙහෙම උපැන්නයක් රෙජිස්ටර් කරන්න යනවා කිව්වහම මේක අර නිල් පාට රෝස පාට බැලුම් එල්ලලා තියලා ලස්සනට චූටි ළමයින්ගේ පින්තූර ගහලා මේක ලස්සන ඔෆිස් එකක් වෙන්න බෑය උපැන්න රෙජිස්ටර් කරනවන. ඉතින් මෙන්න මේ වගේ ඉමේජ් එකක් තමයි මගේ හිතේ තියෙන්නේ මෙහෙම උපැන්න රෙජිස්ටර් කරන්න ඕන තැනක් කිව්වහම. ඉතින් එතෙන්ට ගිහිල්ලා හොයාගෙන යනකොට මේ පොඩි අඩි 15යි 15 විතර බිල් දෙන්න හිතුණේ. එක දොරක් තියෙනවා. ඒක ඒ දොරට ඉස්සරහෙන් දෙතුන් දෙනේ පොලිමේත් හිටියා. ඉස්සරහා දොර උඩ ගහලා තියෙන උපැන්න මරණ රෙජිස්ටර් කිරීමේ කාර්යාලය කියලා. දැන් උපැන්න විතරක් නෑ මරණත් රෙජිස්ටර් කරනවා. මේ බෝඩ් එක දැකපුවා මගේ හිතේ ලොකු කැළඹීමක් ඇති වුණා. මේ උපැන්නයක් රෙජිස්ටර් කරන්න කියලා ආවේ මෙන්න මෙතන මරණත් රෙජිස්ටර් කරනවා. ඉතින් මොනා කරන්නේ දැන් මගේ වැඩේ කරගන්නත් බෑ. ඔව් මෙන්නකොට පොලිමේ තව දෙතුන් දෙනෙක් හිටියා. මගේ ඉස්සරහට ඔබින් මනුස්සයා ටිකක් අඬ අඬ වගේ හිටියේ. දැන් මම හරි සන්තෝෂයෙන් ගියේ උපැන්නයක් රෙජිස්ටර් කරන්න. ඒ යනකොට මගේ ඉස්සරහා ඉන්න මනුස්සයා අඬනවා. දැන් ඒකේ බෝඩ් එකක් තියෙන උපැන්න මරණ රෙජිස්ටර් කිරීම කියලා. ඊළාට ඒ ඔෆිස් එක ඇතුලෙත් ඉන්නේ. දැන් එක මේසයක් තියෙනවා. එක ගෑනු කෙනෙක් විතරයි දෙකටම වැඩ දෙකටම කරන්නේ ඉන්නේ. පොත් ලොකු පොත් දෙකක් තියෙනවා මේ මේසෙ උඩ. ඉතින් මගේ ඉස්සරහා ඉන්න මනුස්සයා අඬනවා කියන්නේ. ඒ මනුස්සයා හරි දුකෙන් ඉන්නේ එහෙන. excited. ඉතින් මනුස්සයාට අර පොඩි මේ මරණයක් රෙජිස්ටර් කරන්න තමයි මේ මනුස්සයා ඇවිල්ලා තියෙන්නේ. යාට මේක අර පොඩි ඇප්ලිකේෂන් එක පුරව ගන්නවත් බෑ. ඉතින් මට කිව්වා මේ මරණය මේ ඇප්ලිකේෂන් එක පුරවලා දෙන්න කියලා. දැන් මම උපැන්නයක් රෙජිස්ටර් කරන්න ගියේ අන්තිමට මට ඉස්සෙල්ලම මරණයක් මේ රෙජිස්ටර් කරන්න ඇප්ලිකේෂන් එක පුරවලා දෙන්න උනේ. ඉතින් බලන්න මේ වෙලාවේදී මගේ හිතේ ලොකු කැළඹීමක්. දැන් මේක වැරදි වැඩක්නේ. කොච්චර අපි සතුටෙන්ද උපැන්නයක් රෙජිස්ටර් කරන්න යන්නේ. ඒ වෙලාවේ ගියපුවාම මන්න මරණයක් රෙජිස්ටර් කරන්න ඕනේ. ඊළඟට මේ පොත් දෙක එක පොතක මරණ රෙජිස්ටර් කරනවා, අනිත් ලොකු පොතේ උපන්න රෙජිස්ටර් කරනවා. ඒ අර මනුස්සයාගේ මරණය රෙජිස්ටර් කරන්න එකටත් උදව් වෙලා ඊළඟට මගේ උපන්න රෙජිස්ටර් කරන්න ගත්තා. ඒ ගත්ත වෙලේ ඉඳලා මගේ දවස් ගාණක් යනකම් හිතේ තිබෙන මේ කොච්චර වැරදීද, මෙහෙම කොච්චර සතුටෙන් කරන්න ඕන දෙයක්ද, මේ ලංකාවේ මේ ආණ්ඩුවේ ඔපිස්සල තියෙන මේ වගේම කැත වැඩම තමයි කියලා ඔන්න ආණ්ඩුවටත් බැන බැන ගෙදර ආවා. ඒක සති ගාණක් යනකම් මගේ හිතේ ලොකු කැළඹීමක් තිබුණා. හැබැයි අවුරුදු ගාණක් යනකොට මට හිතුනේ මේක ඇත්තට මේ එක ඔෆිස් එකේ දුවනා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? එහෙම නැත්නම් දැන් මේක දැන් මේ ඔෆිස් එකේ පොත් දෙකනේ තියලා තියෙන්නේ. ඇත්තටම පොත් දෙක කරන්නත් ඕන දෙයක්ද මේක? මේක ඉතින් මේ අර ලෝකේ හැමදාම එක මනුස්සයෙක් ඉපදෙන තැනම මැරෙන්නේ නැති නිසා සමහරට පොත් දෙකක් අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ලෝකේ ඉපදෙන මිනිස්සුන් ගැන ඔක්කොම විස්තර එක ඩේටාබේස් එකක එක ටේබල් එකක තියෙනවා නම් මේ දෙක තුනක් පාවිච්චි කරන්න කිසිම වමනාවක් නැහැ නේද? පොත් දෙකක් හරි මොකක්වත් ඕනේ. අපි කියමු Excel මේ ෂීට් එකක් තියෙනවා කියමු. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු රෙජිස්ටර් කරන්න. එතකොට අවශ්‍ය වෙන්නේ මොකක්ද? Excel ටේබල් එකේ අලුතෙන් කොලම් එකක් විතරයි දාන්න ඕනේ මරණයට. ඉපදිච්ච මිනිස්සෙක් නේ මැරෙන්නේ. එතකොට අලුතෙන් කොලම් එකක් දානවා මැරිච්ච දිනේ කියලා. ඊට වඩා කිසිම දෙයක් වමනාවක් තියෙනවද? මරණ සහතිකය කියලා වෙන මොකක්ද උවමනාව තියෙන්නේ? ඇත්තටම අවශ්‍ය වෙන්නේ මැරිච්ච දිනේ විතරයි උවමනාව වෙන්නේ මිනිස්සෙක්ගේ. ඒතර ඉපදිච්ච කෙනෙක් නේද මේ මැරිලා තියෙන්නේ? ඉපදිච්ච නැති කෙනෙක් කවුරු හරි මැරිලා තියෙනවා. ඒතර මරණයට සාධාරණ හා ප්‍රමාණවත්ම එකම හේතුව ඉපදීම නේද? ඒ වුණාට අපි බැලුවොත් මරණ සහතිකයක් කියලා බලමු. මේ මරණ සහතිකවල තියෙන ඔන්න නම, ගම, විස්තරත් තියලා ඉපදිච්ච දිනේ එහෙමත් තියෙනවා, අන්තිමට මැරිච්ච දිනේ තියෙනවා. තව තියෙනවා මරණයට හේතුව කියලා එකකුත් තියෙනවා නේද? මරණ සහතිකවල. ඒත් මරණ සහතිකවල තියෙන මරණයට හේතුව ඇත්තරම සාධාරණයිද? අන්න කියනවා කැන්සර් එකක් හැරිලා මැරුණා, එහෙම නැත්නම් මේ හાર્ට් මේ පල්ස් එකක් ඇවිල්ලා මැරුණා, එහෙම නැත්නම් මොකක් හරි මේ සෙම ගුලියක් ඉරවලා මැරුණා, තව මොකක් හරි එක එක හේතු කියනවනේ. ඒ හේතුද ඇත්තට මරණයට හේතුව? සාධාරණ හේතු. දැන් ඔය හේතු ලියන මිනිස්සු දොස්තර කෙනෙක්නේ ඔය හේතුව ලියන්නේ. ඒ දොස්තරත් ඔය කැම්පස් එකේ ගිරව දාපු එකක් ලියනවා මරණයට හේතුව කියලා. හැබැයි ඒ ලියන දොස්තරගෙත් මරණයට හේතුව මේ වෙනකොටත් හැදිලා තියෙන්නේ නේද? ඉතින් අපි හැමෝගේම මරණයට හේතුව අපි ඉපදෙනකොටම අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඉපදෙනකොට මුලින්ම ලැබෙන බර්ත්ඩේ gift එක මොකක්ද? මේ මරණ සහතිකය කියන එක. අපි හැමෝම ඉපදෙනකොට මේ මරණ සහතිකය අතේ ගුලි කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ගුලි කරගෙන ආපු මරණ සහතිකයට අන්තිම ෆීල්ඩ් එක අපි හිස්තැන පුරවන මරණය සිද්ධ වෙච්ච දවස විතරයි. ඒ හිස්තැන පුරව ගන්න එක විතරයි අපි හැමෝටම තියෙන්නේ. ඒ අරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. මේ හිස්තැන පුරව ගන්නකන් තමයි අපි හැම මගුලක්ම නටන්නේ. මේ මරණය කියන මරණයට සිද්ධ වෙච්ච දිනය කියන හිස්තැන පුරව ගන්නකන් විතරයි. එතකම අපි කොච්චර දේවල් පස්සේ දුවනවද කියලා බලමු. කොච්චර දේවල්ට අපි වටිනාකමක් දෙනවාද කියලා බැලුවත්, ඉතින් මේ වටිනාකම් දිදී අපි මේ දුවන්නේ මොකක් පස්සේ දාන්තිමට? අපි දේවල් පස්සේ දුවලා දුවලා ඒ අතරින් පිටිපස්සෙන් තවත් දෙයක් පිටිපස්සේ හැමතිස්සෙම දුවනවා. මේ බණ අහන මොහොතේ ඉඳලත් බැලුවහම අපි බණ පටන් ගත්ත වෙලේ ඉඳලා මේ වෙනකන් අපි මරණයට කොච්චර දුරක් ලං වෙලාද කියලා බැලුවා. ඉතින් මෙන්න මේ දේ දකින්න පුළුවන් නම් අපි මේ කාලය නාස්ති කරගෙන වෙන දේවල් පස්සේ දුවන එක පුළුවන් තරම් අඩු වෙනවා. අපි මේ වෙන දේවල්ට වටිනාකමක් දීදී දුවන්නේ මේක සදාකල් හොඳයි කියලා රැකගන්න පුළුවන් කියලා හිතන හිතීමත් එක්කනේ. ඒකට මෙන්න මේ දේ ගැන අපි වටිනාකමක් දෙන්නේ මේක හොඳයි නම් මේක යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරාම මේක ඇති දෙයක් නැති බව තේරුණාට පස්සේ මේක අතහැරලා දානවා. එතකොට අර රහතන් වහන්සේට වගේ මරණය කියන එක මහ දෙයක් වෙන්නේ නැහැ. මරණය කියන එකට හිනාවෙවි යන්න පුළුවන්. මෙන්න මේ විදිහ අපිට මෙහෙම ජීවිතය ගන්න මරණය හරහා දකින්න පුළුවන් නම් හැම මොහොතේම මෙහෙම පරියන්කයක් සක්මනක් කරන හැම මොහොතේදී මරණය අත්දකින්න පුළුවන් නම් එදිනදා ජීවිතයේදීත් අපි දේවල් ඉවර වෙන හැමතිස්සෙම මේකෙත් මරණයක් සිද්ධ වෙන හැටි අත්දකින්න පුළුවන් නම් අපිට මරණය කියන්නේ මහ දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ මේකට තියෙන බය කියන ටික ටික නැති වෙලා යනවා. අන්න ඒක නැති කරගන්න තමයි අපි මේ ඒක නැති කරගත්තන අපිට ලොකුම ලොකු මේ සංසාරේ තියෙන ලොකුම බයත් අපි ළඟ නැති වෙනවා. සංසාරේ තියෙන ලොකුම බය තමයි මරණ බය කියන එක. අනිත් බය ඔක්කොම මේ මරණ බයට යටයි තියෙන්නේ. ඒතර මෙන් මේ ලොකුම බයට අපිට පොඩ්ඩක් පහර ගහන්න පුළුවන් නම් ලොකුම දේ දිහා අපිට නිතරම බලන්න පුළුවන් නම් අනිත් ඒවා ඔක්කොම බයවල් තියෙන ඊට පොඩ්ඩක් පල්ලෙහායින් තියෙන්නේ. ඒව ගැන අපිට කොහොම හරි මෙච්චල් කරගන්න පුළුවන්. අර ලොකුම එක කොහොම හරි ලොකුම එකට තියෙන බය ටික ටික අඩු කරගත්තනවා. ඉතින් අන්න ඒ සඳහා තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරගන්නේ. මේ සංසාරයෙන් එතර වෙනවා කියලා කියන්නේත් මොකක්ද? මේ මරණයෙන් ගැලවීමක්නේ. මරණයෙන් ගැලවීම නම් උපතින් ගැලවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ උපතින් ගැලවීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ. ඉතින් අන්න ඒ සඳහා මෙහෙ මරණයෙන් ගැලවීම සඳහාම අද දවසේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, අපට ඉතා වටිනා ධර්ම දේශනාවක් අසහන ලැබුණා. දැන් ස්වාමීන් වහන්සේ අපට දේශනා කරේ පළමුවෙන්ම ගාථාවක් දේශනා කළා. තේල කටාහ ගාථා, ඒ ගාථා සමූහයෙන් ගාථාවක්. තේල කටාහ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරම් ප්‍රදාලා මේ මරණයට පත් කළ කිරීමට සැත් කිරීම. නමුත් රහතන් වහන්සේට මේ තමන්ගේ මරණය ගැන ඒ බයක් දැනුනේ නෑ. මේ බොහොම බියක් සැකක් නැතුව ඒ සඳහා ඉදිරිපත් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ අපට දේශනා කළේ ඒ විදිහටම මේ අපේ මරණය පිළිබඳව සෑම වෙලාවකම අවධානය යොමු කරන්න කියයි. ඉතින් අපි මේ සංසාරේ කරන්නේ මේ සොහොන් වලට, සොහොන් එකතු කර කර, සොහොන් කොත් එකතු කර කර යන සසර ගමනක් අපිට තියෙන්නේ. ඉතින් මේ ගැන සිතලා අපි අපේ මරණයට මුහුණ දෙන්නේ කෙසේද කියන එක ගැන තමයි ස්වාමීන් වහන්සේ අපට දේශනා කරේ. ඉතින් ඒ සඳහා අපි අපේ සතිමත් වීම තුළින් අපි කොහොමද මේ මරණය පිළිබඳව අප තුළ ඇති බිය නැති කරගන්නේ, ඒ වගේම ඒට නිර්භය මුහුණ දෙන්නේ මරණය නැති කරගන්නේ කෙසේද යන්න, එසේත් නැතිනම් මරණය නැති කර ගැනීමට අපි මේ උත්පත්තිය නැති කරගන්නේ කෙසේද යන්න ඉතා වටිනා දීර්ඝ දේශනාවකින් ස්වාමීන් වහන්සේ අප වෙත කරුණු පැවසුවා. ඉතින් මේ පිළිබඳව නැවත මේ ධර්ම දේශනාව අහන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. දැන් තියෙන්නේ අපිට මේ අපේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට සුළුවෙන් දේශනාවක් කිරීමට. ඒ සඳහා මම ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතුව අප විසින් සකස් කරන ලද උපදෙස් පත්‍රිකාවක් ෂෙයා කරන්නම්. මේ උපදෙස් පත්‍රිකාවේ පළමුවෙනි අංකයෙන් සඳහන් වෙලා තියෙන්නේ මේ වීඩියෝ දෙකක ලින්ක්ස් දෙකක් තියෙනවා. ඒ ලින්ක්ස් වලින් ඔබට පුළුවන් මේ ආධුනික එක් නම් ඔබ ඒ සතිමත් ඇවිදීම ආරම්භ කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම ආරම්භ කරන්නේ කොහොමද කියන එක මේ දෙකෙන් මේ දෙක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අංකේ, මේ පත්‍රිකාවේ දෙවෙනි අංකයෙන් ඔබට ඒ පුහුණුව කොහොමද ඔබ කරගෙන යන්නේ කියන එක පිළිබඳ උපදේශයක් තියෙනවා. ඉතින් ඔබ ක්‍රමයෙන් ඒක සුළු කාලයකින් පටන්ගෙන ඒක ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්න, පැයක් පමණ වෙනතුරු හෝ දියුණු කරගන්න. ඉතින් ඒ පිළිබඳ උත්සාහ ගන්න කියන එක තමයි මේ දෙවෙනි අංකයෙන් තියෙන්නේ, පැය දෙකක් පමණ. නමුත් ඊළඟට ඔබගේ අත්දැකීම ලියා අප වෙත එවන්න පුළුවන්. මේ සඳහා ඇත්තටම ඔබ පැයක් වෙනකන් මේ පුහුණු වීම දික් කරගන්නකන් ඉන්න අවශ්‍ය නැහැ. ඊට කෙටි කාලයකින් වුණත් ඔබට පුළුවන් අප වෙත ඒ අත්දැකීම් අප වෙත ලියා ඉදිරිපත් කරන්න. ඉතින් මේ සතිමත් අත්දැකීම ලිවීම පිළිබඳවත් ඔබට මේ අපේ උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. ඉතින් ඒ මම මේ චැට් සෙක්ෂන් එකට අමුණලා තියෙනවා. ඉතින් ඒ කියවලා අප වෙත මේ අත්දැකීම්, ඔබගේ අත්දැකීම් ලියා එවන්න. ඒ සඳහා මේ Google Form එකක් email ලිපිනය ඒක මම chat එකට දැම්මා. ඒක පාවිච්චි කරලා ඔබගේ ඒ වார்த்தාව අප වෙත ඉදිරිපත් කරන්න. ඉතින් මේ පුණ වීම් සෑම දිනකම කරලා ඒ අනුව ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. මේ සූම් වැඩසටහනට සෑම ඉරිදිනකම අප හා සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ට, මෙල්බන් වෙලාවෙන් පෙරවරු 12 මාටත්, නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 2:30ටත් ඔබට අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සූම් මීටින් එකේ ලින්ක් එක පැස්වීම අංකයේ මුරපදය මේ සමග සඳහන් කර තියෙනවා. ඉතින් ඔබට මේ සතිමත් අත්දැකීම ලිවීම පිළිබඳ මේ උපදේශ මාලාව තමයි මේ තියෙන්නේ. මේකෙත් තියෙනවා පළවෙනියෙන් ඇවිදීම පටන් ගන්න පෙර ඉරියව්වට හිත යොදාගෙන ඒ තෝරාගත් බිම් කීපේ බිම් තීරුවේ එහාට මෙහාට ඇවිදින්න. ඉන්න අනතුරුව ඔබේ සතිමත් ඇවිදීම පටන්ගෙන යටිපතුලට දැනෙන දැනීම් රළු බව, සියුම් බව, සීතල උණුසුම් බව, ස්පර්ශයන්, එතකොට වම් කකුල දකුණු කකුල අතර දැනෙන වෙනස්කම් ආදිය මේ දැනුවත් වෙන්න. ඒ අනතුරු අතරතුර පිට පිටතර ගියොත් ඒ පිළිබඳක් ඔබේ වාර්තාවේ සඳහන් කරන්න. මෙහෙම පියවර කීපයක් ගිහිල්ලා ඔබට පියවර කොපමණ පියවර ගානක් එසේ ගත කරන්න පුළුවන්ද යනුවෙන් ඒ දන්වන්න. ඒ කාලයක් අප වෙත දන්වලා එවන්න. ඊට පස්සේ සතිමත් හිඳ ගැනීම සමබරව වාඩි වෙලා ඇස් වසාගෙන පළමුවෙන් මේ හිරියව් ඔබේ ඉරියව්වට හිත යොදා ගන්න, කය නිරීක්ෂණය කරන්න. අනතුරුව මෙහෙම ඉරියව්වට සිත යොමාගෙන ඉන්නකොට ඔබට ඔබේ හුස්ම දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. හුස්ම දැනෙන විදිය ඒ අතරතුර ඔබට දැනෙන සීතල උණුසුම ඔබ හුස්ම ගන්නා විට සීතල උණුසුම දැනනාද ඒ එකිනෙක හුස්ම අතර වෙනස ආදී පිළිබඳ දැනුවත් වෙන්න. උදරයේ නම් පිම්බීම හැකිලීම පිළිබඳ දැනුවත් වෙලා සිත ඒ පිළිබඳ ඒ අරමුණේ සිත යොදා ගැනීමට කොපමණ කාලයක් හැකි වෙනවාද අරමුණෙන් පිටතට ගියොත් නැවත ඒ නැවත පැමිණෙන ආකාරය ආදී වශයෙන් ඒ විස්තර ඔබේ වාර්තාවේ අඩංගු කරන්න. දැන් අනතුරුව අපිට තියෙන්නේ අප වෙත ලබා ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන්ද මේ ප්‍රශ්න උත්තර වැඩසටහනට?
සාගර සායන් වහන්සේ නම් කනෙක්ට් වෙලා නැහැ වගේ නේද?
එහෙමයි ස්වාමීන්, මං හිතන්නේ අද වැඩි ප්‍රශ්නක් නැහැ ස්වාමීන් වහන්සේ.
හොඳයි,
බන්දුල් සොයිසා මහතාට මං ඒ සඳහා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන් ඔබ වහන්සේ ඉතාම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාවට වෙනුවෙන් පැමිණීම ගැන අපි වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර කරනවා. ස්වාමීන් වහන්ස, අද දින ප්‍රශ්න මම හිතන්නේ පටන් ගන්න වෙන්න අපිට අවස්ථාවක් දීලා කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කියලා, මොකද ලිඛිත වාර්තා ලැබිලා නැහැ වගේ.
ඒක හොඳයි නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අශිනි අතෝසවාසීනවා, ඔබට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තේරුම් ගන්නයි ස්වාමීන්
වහන්සේ,
කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේගෙන් අවසරයි. සතිමත් සක්මන පළමු නිදහසේ වාර කිහිපයක් ඇවිද සක්මන කෙළවරදී බොඩි ස්කෑන් එකක් කළා. අනතුරු වම දකුණු ලෙස පාතබෙමින් ඇවිදින විට තද ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය, බර බව හා වියලි බව දැනුණා. ශරීර බර රිද්මයානුකූලව දෙපා මත යෙදුණා. වැඩිපුර ශරීර බර දැරුවේ දකුණු පාදයයි. ඒ කෙටි වී ඇති බවක්ද දැනුණා. වම් පායට ශරීර බර පූර්ණව යෙදුණු අවස්ථාවේ දකුණු පාය ගුවන් ගත වී තිබුණා. විලුඹ ප්‍රථම එසවී ප්‍රථමව තැබුණා. අනු පිළිවෙලින් විලුඹ ධාරය කොට්ටය හා ඇඟිලි පොළවෙන් මිදුණා. සිත්තිවිලි ගලා ආවා. ශබ්ද ඇසුණා. විලුඹට ශරීර බර වැඩිපුර යොමු වුණා. ඇඳුම් දෙපාවල ගෑවුණා. ඇවිදින විට ශරීරය දෙපසට පැද්දුණා. ගලක් හැනී පයේ ඇති වූ වේදනාව ටික වේලාවකින් නැති වී ගියා. ශරීරය තල්ලු කරමින් ඉදිරියට ගෙන යාමට සිත ක්‍රියා කරන බව තේරුණා. සතිමත් පර්යංකය ඉඳගෙන ශරීර හැඩයට හිත යොමු කළා. පිළිම් එක ආකාරයට වැටුණා. මිතින් පිම්බීම හැකිලිම ප්‍රකට වුණා. ටික වේලාවකින් එය නැතිව ගියා. හෘද ස්පන්දනයේද ටික වේලාවක් දැනී ඉන්පස නැති වී ගියා. පාදවල වේදනාවද ටික වේලාවකින් නොදැනී ගියා. ශරීරයට සිත යොදා ඉඳ ගැනීම මේ ස්පර්ශය දෙපාවල ස්පර්ශ දෙයක් ස්පර්ශ ආදිය බලමින් කාලය ගත කළා. එපමණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, අපි ඉස්සෙල්ලම සක්මනේ විස්තර බැලුවොත් සක්මනේ ගොඩාක් විස්තර දැනිලා තියෙන එක හොඳයි. හැබැයි මුලින් සක්මන ඔය වම දකුණ කියලා ගියා කියන එහෙම අවශ්‍යම නැහැ. ඉතින් විස්තර ටිකක් බල බල ගියා නම් හරි. විස්තර දැන් ගොඩාක් දැනිලා තියෙනවනේ. ඒ දැනිච්ච අවස්ථාවේ බලන්න දැන් ගොඩාක් හොඳට විස්තර වමේ දකුණේ අතර වෙනස්කම් අඳුරගෙන තියෙනවා. ගැටෙන තැන් ටියුටි ටියුටි වෙනස් වීම අඳුරගෙන තියෙනවා. දැන් වෙනස්කම් අඳුරගත්තා වගේම දැන් ඊළාට බලන්න මේවා අතර සමානකම්නුත් තියෙනවද කියලා. අන්න ඒ පැත්තට අපිට හැරෙන්න පුළුවන්. දැන් වෙනස්කම් අඳුර ගන්නව ගත්තු එක හොඳයි. වෙනස්කම් අඳුර ගන්නව වගේම මේවයි සමානකම්නුත් තියෙන්න පුළුවන්. දැන් වම දැනිලා ඉවර වෙන හැටි, ඒ වගේම දකුණ දැනිලා ඉවර වෙන හැටි, මේ දෙකේම ගැටිලා නැති වෙන හැටි, මෙන්න මේ විස්තරත් සමානකම්නුත් තියෙන්න පුළුවන්. දැන් මම සමානකම් මේවා කියලා කියන්න යන්නේ ඒ වෙනුවට බලන්න සමානකම් මොනවා හරි තියෙන්න පුළුවන්. වෙනස්කම් ටික ටික චූටි චූටි වෙනස්කම් අඳුරගත්තා වගේ මෙහෙම සමානකම්නුත් අඳුරගන්න උත්සාහ කරන්න. එතකොට ඒ වගේම මේක ඇතුළේ දැන් අපි අද ධර්මදේශනාවේ කිව්වා වගේ දැන් වම දැනිලා ඉවර වෙනවා කියන්නේ වමේ මරණයක් ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ නේද? දකුණ දැනිලා ඉවර වෙනවා කියන්නේ දකුණ මරණයක් එතන සිද්ධ වෙන්නේ. විලුඹ දැනිලා ඉවර වෙනවා කියලා කියන්නේ ඔය විලුඹ මරණයක් එතන දැනීම නොදැනීම වුණා කියන්නේ දැනීම ඉවරුණා කියලා කියන්නේ ඒකේ මරණයක් තමයි. ඒ ඒ මොහොතේ මරණයක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. අන්න ඒ දේ අත්දකින්න පුළුවන් නම්. ඉතින් මේ දැනීමට ගැන තියෙන උමනාවත් ලොකුවට දැනෙන්න ඕනේ කියලා තියෙන උනන්දුවත් අන්න ඒකත් ඒකම අඩු වෙලා යනවා. ඉතින් මේ හැම එකෙදිම අපිට මේ මරණය කියන එකත් අත්දකින්න පුළුවන්. ඒ වගේම දැන් පර්යංකය බැලුවාම පර්යංකය හැබැයි මීට වඩා ටිකක් වෙනස් ගතියක් තියෙන්නේ. අඳුරගෙන තියෙනවා මුලදීම. හැබැයි මේක නිකන් මුකුත්ම නොදැනී යන තත්වයට ඇවිල්ලා තියෙනවනේ. මේ මුකුත්ම නොදැනී යන්නේ ඇත්තටම මේ ගැන තියෙන උනන්දු අඩු වෙලාද එහෙම නැත්නම් නිදිමතද කියන එක ගැන පොඩ්ඩක් සැකෙන් බලන්න. ඒක ගොඩක් දෙනකොට දැන් මේ නිදිමත කියන එක ඇවිල්ලා අපිට හිතනවා මේක හිත ලීන උනා කියලා. ඇත්තටම සමහරලාට වෙන්නේ නිදිමත ඇවිල්ලා තියෙන්නේ. දැන් සක්මනේදී මෙහෙම දෙයක් වුණාද කියලා අහුවත් මොකද දෙන උත්තරේ?
ස්වාමීන් වහන්සේ සක්මනේදී මේ එහෙම නිදිමත ගතියක් එන්නේ අවසානයේ හරියට වෙනකොට තමයි පොඩ්ඩක් ඈරුම් ගිහලා නිදිමත ගතියක් එන්නේ. ඒ වුණාට මේ නින්දටපත් වෙන්නේ අර කම්මැලි ගතියක් විතරක් එනවා.
ඔව්, අන්නේ එතකොට සක්මනේදී එහෙම කම්මැලි වෙලා නිදිමත එනෝනේ. එපා වෙනෝනේ සක්මන් කරන්න. අන්නේ එපා වීම තියේදී තව ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් තව සක්මන් කරන්න. එතකොට අන්න ඒක තමයි එක පැත්තකින් තපස කියලා කියන්නේ. අපි මේ හොඳට සක්මන පේන වෙලාවේදී දැනෙන වෙලාවේදී සක්මන් කරන එක විතරක් නෙවෙයි, මේක එපා වෙලා යන්න ඕනම හිතලා මේක බැරිම වුණාම වෙලාවේදීත් කරලා බලන්න. ඒක තමයි එක පැත්තකින් හොඳම සක්මනක් වෙන්නේ. එතකොට එපා වීම දැක දැක සක්මන් කරනවා. කම්මැලිකම දැක දැක නිදිමත දැක දැකම ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක නිසා සක්මනේදී තව පොඩ්ඩක් ටිකක් වැඩි කරන්න, මෙහෙම කම්මැලිකම එපා වීම සිද්ධ වෙද්දිත් සක්මන් කරන්න. ඊළඟට පරයන්කයට ආවට පස්සේ ඔහම නිදිමත එන්නේ කොච්චර විතර වගේ වෙලාවකින්ද සාමාන්‍ය?
ස්වාමීන් වහන්සේ පරයන්කේදී නම් නිදිමත ගතියක් වගේ එච්චර එන්නේ නැහැ. මේ අර මේ කකුල් දෙක ස්පර්ශ වෙන තැනයි අත් දෙක ස්පර්ශ වෙන තැනයි ඉඳගෙන ඉන්න කොට ස්පර්ශන තැනයි ගැන අවධානයෙන් ඉන්නවා. මාරුවෙන් මාරුවට ඒ තැන් බලන නිසා නිදිමත එන මාඩුයි.
ඒ කියන්නේ නිදිමත කලින් කියෝනේ නිදිමතක් වගේ එන කම්මැලිකම එපා වීම.
මේ සංහංශ මට මේ සක්මනේදී එන්නේ.
එතකොට මේ පරයන්කේදී ඔය බලාගෙන ඉන්න පුළුවන් නිකන් ඕන තරම් වෙලා.
එහෙමයි ස්වාමී.
ඔව්, එතකොට බලන්න ඔයකෙදිත් අර හිත එහාට මෙහාට පනින ඕනේ. දැන් අත් දෙක දැනීම තියලා ඒක දැනීම ටික ටික අඩු වෙගෙන එනකොට කකුල් දෙක වේදනාවක් එනවනේ, එතෙන්ට පනිනවා. ඒකත් ටික වෙලාවක් ඉඳලා ආයෙත් සැරයක් ඔන්න පිම්බීම හැකිලීමට පනිනවා. එහෙම එහෙම මාරු වෙනවනේ ටික ටික නේද?
එහෙමයි ස්වාමී.
ඔව්, අන්න එහෙම මාරු වෙන්න ඉස්සෙල්ලා ඇයි එතනින් මාරු වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ පිම්බීම හැකිලීම හොඳට පෙනිපෙනී තියෙද්දි එකපාරටම කකුලක වේදනාවට යනවාද, එහෙම නැත්නම් පිම්බීම හැකිලීම ඉඳලා කකුලට යන්න ඉස්සෙල්ලා දැනෙන දැනීමේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙලාද යන්නේ කියන එක ගැන තව ටිකක් අවධානයෙන් ඉන්න. දැන් අපි එදිනදා ජීවිතයේදීත් අපි දේවල් පස්සේ යනෝනේ, මේක හොඳයි කියලා අල්ලගන්නේ අර අලුත් එක හොඳ නිසාද, පරණ එක ගැන තියෙන කම්මැලිකම නිසාද කියලා අන්නේ පැත්තත් බලන්න. ඒතර තව ඊට වඩා වෙනස් විදිහ අත්දැකීමක් ලබන්නත් පුළුවන් මේ හරහා. ඉතින් මේක දැනට කරගෙන යන්න බාධාවක් නැහැනේ, ඔකම දිගටම කරගෙන යන්න. ඊට අමතරව අර එපා වෙන වෙලාවෙදිත් තව පොඩ්ඩක් හරි ඒක දිහා බලන්න. එතන පර්යංකේදිත් පිම්බීම හැකිලිම බලාගෙන ඉඳලා එපා වෙනවා වගේ නෑ, ඒත් හොඳටම බලන්න තව ටිකක්.
ස්වාමීන් වහන්ස මට අවසරයි ස්වාමීන් වහන්ස, මට අසනීප තත්ත්වයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් ඒක අර කොයි වගේද කියනවනම් අර ප්‍රේතවත්තු ප්‍රකරණේ මම බලනකොට මම දැක්කා අර මේ විමාන ප්‍රේතයෙක් ගැන. ඒ විමාන ප්‍රේතයාට දවල් කාලයේ ප්‍රේතෙක් විදිහට ගොඩාක් දුක් විඳිනවලු, රාත්‍රී කාලයේ විමාන ප්‍රේතයකින්ද අර දේවතාවෙක් විදිහට සැප විඳිනවලු. ඉතින් මගේ අසනීපේ ස්වභාවයත් ඒ විදිහට මට අරමුණු වුණා. අද උදේ පොඩ්ඩක් ඒක ගැන කල්පනා කරනකොට උදේ කාලේදී මම අසනීපයෙන් පීඩා වෙනවා. ඉතින් ඉතුරු කාලේදී අර සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් සොයින්හන්ස හැබැයි භාවනා කටයුතු කරනකොට ඇත්තම අවස්ථාවලදී පීඩාකාරී විදිහට මේ අසනීපේ මතක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්ස මේ මට මේ අසනීපේ තිබුණ නැත්නම් ඊට වැඩිය හොඳට භාවනා කටයුතු කරන්න පුළුවන්. මම දවසට පැය 4-5ක් පමණ භාවනා කටයුතු කරනවා. ඊටත් වැඩිය කරන්න පුළුවන් කියලා හිතෙනවා මේ අසනීපේ තිබුණ නැත්නම්. ඉතින් ස්වාමීන් වහන්ස මට මේ අසනීපේට මම දීලා තියෙන වටිනාකම අර ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ කිව්වා වගේ වටිනාකමක් නොදෙන තත්ත්වයට පත් කරගන්න උපකාර කරන්න ස්වාමීන් වහන්ස.
ඒක දැන් අපි ප්‍රේත වස්තුව නොබැලුවා නම් ඔය ප්‍රශ්නේ නෑ නේ නේද? ඒක බලපු නිසානේ ඔය ප්‍රශ්නයක් ආවේ. ඔන්න ඔක දැන් අපේ දැනීම කියන එක, දැනුම කියන එක අපිට මේ හරහට හිටින හැටි. දැන් ඔය ප්‍රේත වස්තුව නොබල හිටපු තාක් කල් ඔහොම ප්‍රශ්නයක් තිබුණේ නෑ නේ. ඔක මෙන්න මේ දෙයක් දැනගත්තා. ඔන්න ඔය මට ගලපලා බලන, මටත් මෙහෙම එකක් නේද තියෙන්නේ කියලා ඔන්න මට ගලපලා බලන. දැන් ඔක ප්‍රේත වස්තු නැතුව අපි කියන ක්‍රිස්තියානි මිනිස්සෙක් කියන එක නා, ඒ මනුස්සයා බයිබලයේ තියෙනවා, තියෙන එක එක මේවා තියෙනවා, පොඩි පොඩි කතන්දර තියෙනවානේ. එයා බැලුවනම් ওই බයිබලයේ තියෙන ওই කතාවත් එක තමයි එයා ගලපලා බලන්නේ. මුස්ලිම් මනුස්සයා බැලුවනම් එයා කුරාණයේ තියෙන මොකක් හරි පොඩි දෙයකත් එක තමයි එයා ගලපලා බලන්නේ. නැත්නම් වෙන ආගමක් අදහන, වෙන මොකක් හරි අදහන කෙනෙක් ඕක බැලුවනම් එයා ඕක ගලපන්නේ එයා දන්න දේත් එක්ක. ඉතින් දැන් අපි බෞද්ධයෙක් විදිහට ප්‍රේත වාස්තුවේ තියෙන එකත් එක්ක අපි ගලපනවා. ඒක ඔය ඔක්කොම එකයි, මේක නොබල හිටියන ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට ඔන්න මේ මගේ ඇතුළ දිහා බලන්න. ඉතින් ඔගේ දැන් ඔන්න උදේවරුවේ මගේ පීඩා ගතිය වැඩි, හවස්වරුවේ මගේ පීඩා ගතිය ඊට වඩා සාපේක්ෂව අඩුයි කියලා හොඳටම දන්න ඕනේ. ඉතින් ඒකනේ ලොකු මාර්ය පරිශ්‍රණය වෙන්නේ ප්‍රේත වස්තුවට වඩා. මොන මගේ ගැන මම දන්නවා, ඊට වඩා මහා දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. අපි මගේ ගැන මම නොදන්න තරමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔක දන්නව නම් මගේ හැටි දන්නව නම් ඔය මොකක්වත් ඕන නැහැ. ප්‍රේත වස්තු හරි විමාන වස්තු හරි ඔය මොකුත්ම ඕනේ නැහැ. මේ මගේ ගැන දැනගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරන මේ ධර්මයත් මේ අත්හරින්න ඕන කියලා. දැන් ප්‍රේත වස්තුත් අත්හරින්න ඕන දේවල් තමයි, විමාන වස්තුත් අත්හරින්න ඕන. මේ අත්හරින්න ඉස්සෙල්ලා මගේ ගැන දැනගැනීම සඳහා තමයි මේ දැනුම ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ. මේක පාවිච්චි කරලා දැන ඔන්න දැනගැනීමක් ආවා. ඔන්න මට මේක ගලපලා ගත්තා. හැබැයි ගලපලා ගත්තට පස්සේ ඔන්න මගේ ඇතුළ බලන එකට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔන්න මට දැනෙන්න උදේවරුවේ මෙහෙම මට පීඩාවක් තියෙනවා වැඩි. දවල් වෙනකොට හවස වෙනකොට මේ පීඩා ගතිය ගොඩක් අඩුයි. මට මේ හවස්වරුවේ මේක හොඳට භාවනාවක් කරගෙන යන්න පුළුවන්. කියන්නේ මේ හවස්වරුවේ හොඳට කරගෙන යන්න පුළුවන් වගේම උදේවරුේ බැරි වෙලාවෙදිත් කරගන්න උත්සාහ කරන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. දැන් හවස්වරුවේ මේක ලස්සන්ට කරගෙන යනවා නම් ඒ වෙලාවේ අපිට සමහරට සමාධිය පැත්ත වැඩෙන එක ගතිය වැඩි වෙන්න පුළුවන්. උදේවරුවේ ගොඩාක් පීඩාකාරී බවත් එක්කම මේක කරනවා කියන්නේ ඔබ උදේවරුවේ හොඳට විපස්සනා වැඩෙන්න පුළුවන්. ඒක ඔය දෙකම අවශ්‍ය වෙනවා. ඒක නිසා උදේවරුවේ මෙහෙම අමාරුයි කියලා ඒක අතහරින්න නැතුව අමාරුකම තියෙද්දිත් මේක බැලුවනම් ඒක තමයි හොඳම විපස්සනා වෙන්නේ. අමාරුකම තියෙද්දි අපි කියමු හවස්වරුවේ පැයක් එක දිගට ඉන්න පුළුවන් කියලා. උදේවරුවේ විනාඩි 10ක් එක දිගට හිටියත් ඒ විනාඩි 10 සමහරට අර හවස ඉන්න පැයට වඩා වටිනාකමක් වෙන්න පුළුවන්. අපිට මගේ ගැන වැඩිපුර තේරෙන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔන්න මගේම විස්තර දකින්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩේ. ඒවට ওই പ്രേත වස්තු වල විමාන වස්තු වල තියෙන දේවල් මට ගලපලා ගන්නව වෙනුවට මම කොච්චර බලන්න සංසාරේ මම කොච්චර කාලයක් කොයි විදිහට പ്രേතෙක් වෙලා දිව්‍ය ලෝක වල කොච්චර කරක් ගහලා ඇද්ද කියලා. ඉතින් මේ වෙලාවේදී මට මේක තේරුම් අරගෙන මේ වෙලාවේදී මට මේකෙන් ගොඩ යන්න පුළුවන් නම් එක විනාඩි 10ක් 15ක් හරි මෙහෙම අමාරු නෑ කියලා අතහැරලා දාන්න නැතුව කොමාරි මේ වෙලාවේ වැඩේ ගන්න උත්සාහ කරමු. ඒක තමයි හොඳම වැඩේ තියෙන. දැන් പ്രേත වස්තු වල විමාන වස්තු වල තියෙන දේවල් මට ගලපලා ගන්න එකට තියෙන හොඳම දේ තමයි සංසාරේ මම ওই විදිහට කොච්චර දුක් විඳලා තියෙනවාද? දැන් ඒ ඔක්කොම ඉවර වෙලානේ දැන් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන මිනිස්සෙක් වෙලා තියෙනවා. සත්පුරුෂයන් ඇසුරු කරන්න තියෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. දර්ශන සම්පත්තිය ලැබිලා තියෙනවා. මේ ඔක්කොම ලැබිච්ච වෙලාවේ මට වැඩේ කරගන්න පුළුවන්. පුළුවන් වෙලාවෙදි උපරිම උත්සාහ ගන්න එක තමයි තියෙන්නේ. මම හිතන
තේරෙනවා. ඒක ගොඩාක් මට ප්‍රයෝජනවත් වෙනවා. දැන් මම උදේ කාලේ අනිවාර්යයෙන්ම භාවනා කරනවා. කොච්චර පීඩාවක් තිබුණත් මට විදර්ශනා භාවනාවට ගොඩාක් කැමැත්ත තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේ මට කලින් කියලා තියෙන උපදෙස් දීලා තියෙනවා මගේ සිතිවිලි අධික වීමට මරණානුස්සතිය වඩන්න කියලා. මම ඉතින් විනාඩි 10ක් විතර තමයි වැඩුවේ. ඒක ප්‍රමාණවත් මදිද ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් දවසකට කොච්චර වෙලා මේ මරණානුස්සතිය කරන්න ඕනේ සාමාන්‍යයෙන් මට පුළුවන් කරන්න මට විවේකයක් තියෙනවා.
ඔව් එහෙම කරන්න මෙච්චර කරන්න ඕනේ කියලා නෙවෙයි තියෙන්නේ. ඔය වගේ කම්මැලි කමක් ආවහම අර ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්න බැරි වුණාම ඒ කම්මැලිකම නැති කර ගැනීම සඳහා ප්‍රයෝජනය සලකලා කරන්න ගය තියෙන්නේ. දැන් ඔන්න උදේවරුවේ මේක කරන්න අමාරුයි කියලා කම්මැලි හිතෙනෝනේ. උදේවරුවේ අපහසුතාව නිසා මම මේක නොකර ඉන්න. අන්න ඒ වෙලාවේදී පොඩ්ඩක් හිතලා බලන්න මගේ මරණය දැන් උදේවරුවේ මම මැරුණොත් මොකද වෙන්නේ කියලා. අන්න මේ ඒ වෙලාවේ පොඩ්ඩක් මරණානුසතිය වඩලා වීරය වැඩි වුණාට පස්සේ ආයෙසරයක් මේ ආනාපාන සතිය වඩනවා. එහෙම මෙච්චර වෙලා කරන්නම ඕන මෙච්චර වෙලා කරාට නරකයි කියලා එහෙම නෙයක් නෙවෙයි. අවශ්‍යතාවය සලකලා ප්‍රයෝජනය සලකලා මරණානුසතියත් වඩනවා. අනිත් ඒවත් එහෙම තමයි අවශ්‍යතාවය සලකලා ඒ වැඩේ ගොඩ දාගන්න ඒ දේ පොඩ්ඩක් කරලා ඊට පස්සේ ගොඩ දාගත්තට පස්සේ අපේ ගමන යන එක ඇති වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දුන්න උපදේශ අවවාද වලට ගොඩාක් ස්තුති ගොඩාක් පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ජීවිතයේදීම නොබෝ කාලෙකින් මාර්ගඵල නිවන් අවබෝධ කරලා අරහත්ත්වය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින් ඒකාන්ත කොටම හේතු වාසනා වේවා සාදු
සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ chat එකට තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා වහන්සේ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස සතිමත් වාඩි වීමේදී වෙළඳාමෙන් පිම්වීම සහ හැකිලීම වෙත අවධානය යොමු කළ විට එය සියුම්ව දැනෙන අතරම ශරීරයේ ටිකෙන් ටික කඩා වැටී යනු අයුරු දැනුණා. ආයාසයෙන් නැවත ඉරියව්ව සකස් කළද නැවත නැවත ඒ සිදුවේ. ඒ අතරතුර නින්ද යාම සහ සිතුවිලි ඇති බව දැනුණා. සිතුවිලි අපහැදිලි ඒවා විය. සතිමත් පුහුණුවට ප්‍රමුඛත්වයේදී කටයුතු කර මහණ වීමට අවස්ථාවක් සාදාගත හැකිද ස්වාමින් වහන්ස? තීරණය ගැනීම මා සතු වුවද තාම ශක්තියක් නැති බව දැනෙනවා ස්වාමින් වහන්ස. වර්තාවේ
අවසන්. හොඳයි අපි ඉස්සෙල්ලා වලින් වර්තාව ගැන කිව්වොත් දැන් මේකෙදී පිම්බීම හැකිලීම දැනුණා කියලා කියනවා. ඊට පස්සේ මේ ඇඟ කඩා වැටෙනවා නිදිමත එන ගතිය තියෙනවා කියලා කියන්නේ. මේකේ බලන්න දැන් පිම්බීම හැකිලීම ගැන විස්තරයක් කියවිලා නැහැනේ. මේක හොඳට විස්තර බැලුවනම් පිම්බීම ඇතුළට එනකොට කොහොමද හැකිලෙනකොට කොහොමද මේක වැඩි විස්තර බලන්න. වැඩි විස්තර බලනකොට මෙහෙම මේ ওই නිදිමත ගතිය ගොඩාක් දුරට අඩු වෙන්න පුළුවන්. අපි මේක වැඩිය බලන්නේ නැතුව නිකම්ම උඩින් විතරක් බලපු නිසා තමයි මේක නිකන් කම්මැලි වෙලා නිින්ද යනවා. ඒ වෙනුවට මේක වැඩි විස්තර මුලදී බලන්න. වැඩි විස්තර බලලා ටික කාලයක් යනකොට මේක අර මේකට තියෙන උනන්දුව නැති වෙලා මේකත් තව එකක් කියලා හිතිලා මේක හිත ලීන වෙලා යනවනම් ඒක වෙන අවස්ථාවක්. එහෙම නැතුව මෙහෙම වැඩි විස්තර බලන්නේ නැතුව නිකම්ම ටික වෙලාවක් යනකොට ඇඟ කඩා වැටලා නිින්ද යනවා කියන්නේ මේක කම්මැලිකම. ඉතින් කම්මැලිකම නැති වෙන්න නම් හොඳට වැඩි විස්තර බලන්න. ඒ වගේම මේ ඊට ඉස්සෙල්ලා හොඳට සක්මන් කරලා ඉන්න. හොඳට සක්මන් කළා පරයන්කයක ඉඳගත්තනම් මෙහෙම නිදිමත එන ගතිය ගොඩක් අඩුයි. ඒ දේ කරලා බලන්න ඉස්සෙල්ලා. ඊළඟට පැවිදි වෙන්න ඕන කියලා කියනවනේ. පැවිදි වෙන්න නම් ඉස්සෙල්ලා ඔය මොකද්ද මේ පැවිදීම ගැන කතා කරන්නේ? මේ ඇඟෙන් පැවිදි වීමනේ. ඉස්සෙල්ලා හිත පැවිදි කරන්න උත්සාහ කරලා බලන්න. ඇඟෙන් පැවිදි වීම කියන්නේ අපි තට්ටේ ගාලා සිවුරක් පොරවගෙන අපි සම්මුති විදියට පැවිදි වීමනේ. ඊට ඉස්සෙල්ලා බලන්න ගෙදර ඉන්න ගමන්ම භාවනාවක් කරලා හරියට තමන්ගේ හිත හොඳට ශක්තිමත් කරගන්න බලන්න. ගෙදර ඉන්න ගමන්මත් පුළුවන්. ඊළඟට භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා ටික දවසක් ඉන්නවා, සතියක් දෙකක් මාසයක් දෙකක් එහෙම එහෙම ඉඳලා හිත ශක්තිමත් කරගන්න බලන්න. හිතෙන් මට කොච්චර දේවල් අතහරින්න පුළුවන්ද කියලා. හිත පැවිදි කරගත්ත නම් මුලින්ම ඊට පස්සේ ඇඟ පැවිදි කරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඉතින්ලා තමන්ගේ හිත ශක්තිමත් කරගන්න එක, හිත පැවිදි කරගන්න එක, හිතෙන් සීලයක් රකින්න එක. දැන් ගෙදර ඉඳන්ම සීලයක් රකින්න උත්සාහ කළා බලන්න. දැන් පැවිදි වෙලා අපි මේ සම්මුතියක් විදියටනේ අපි පැවිදිලා සීලයක් රකින්නේ. ඊට ඉස්සෙල්ලා මේ සීලයම දැන් මේ සාමනීරයක් විදියට රකින්න දස සීලයම ගෙදර ඉඳලත් කරන්න කිසි අපහසුයක් නැතුව කරන්න පුළුවන්. යම් කිසි මට්ටමකට පුළුවන්. අන්න ඒවා ගෙදර ඉඳන්ම කාටවත් නොදැනෙන්න මේ ගිහි ඇඳුම් අඳින ගමම, පාටි වලට යන ගමම, අනිත් දේවල් කරන අතරේදීම ඒවත් කරන්න උත්සාහ කරන්න. එතකොට ඒක ගොඩක් අර චැලෙන්ජ් එකක් වෙනවා. අර පැවිදි වෙලා මේ දේ කරනවට වඩා ගෙදර ඉන්න ගමම මේ චැලෙන්ජ් එක බාරගත්තා නම් ඒක හරි පහසුවක් වෙනවා ඊළඟට පැවිදි වෙන එන එක ගැන. අන්න ඒ දේ ඉස්සෙල්ලා කරගත්තා නම්, ඉස්සෙල්ලා හොඳ ගිහියෙක් වුණා නම් ඊට පස්සේ හොඳ පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒ දේ ඉස්සෙල්ලා කරගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු ඒ දේ කරගන්න අතරේ එතකොට තමන්ගේ යම් කිසි පිනක් පහළ වෙලා පරණ පව් තියෙනවා නම් ඒවත් ගෙවිලා ගිහිල්ලා පැවිදි වෙන එක ඉබේම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ගෙදර ඉන්න ගමන් වැඩේ කරගමු.
එහෙමයි ශ්‍රාවින් වංශ. මේ ප්‍රශ්නේ ලියපු එක්කෙනාට වැඩි විස්තර ඕනේ නම් සුමත් ඔසවන්න පුළුවන්. සර්නන්ස වාර්තා ගමනයි. දැන් ඔබට තව අවස්ථාවක් තියෙනවා යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් මත ඔසවන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සර්නන්ස කෙනෙක් ප්‍රශ්නයක් අහන්නකම් වෙලාවක් ගන්න කැමති. සර්නන්ස පහුගිය සතියේ පිට කොන්ද වේදනාවක් ආවා. ඒක ටික ටික පොන්න මුලදී ටිකක් වැඩි වෙලා එක පාට, ඊට පස්සේ මගදී ආයි වැඩි වෙලා එක පාටම අඩු වුණා ස්වාමීන් වහන්ස. ඉතින් ඇත්තම කිව්වොත් මේ පේන් කිලර්ස් වේදනා නාශකත් ගන්න වුණා, ඒ වේදනා එච්චරම වැඩි හින්දා. ඉතින් කාලෙකට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කොන්ද වේදනාව ආවේ වැඩිවම ඇත්තම සතුටුමත් වීමට අවස්ථාවක් තිබුණත් ඒක කරගන්න නම් බැරි වුණා. යම් ප්‍රමාණයකට උත්සාහ කරා ස්වාමීන් වහන්සේ, උන්ක වෙලාවක දැක්කේ මේ වේදනාවට තියෙන අකමැති බව. يعني වේදනාව නිසා ඒක නිකන් අයින් කරලා දාන්න වගේ තියෙන යටින් තියෙන නිකන් ද්වේෂ සහගත ස්වභාවය. ඉතින් ඒ අවස්ථාව ඇත්තට මගහැරුණත් කියලා හිතනවා වේදනාව අවසන් වුණාම. පාසික පොඩි උපදේශයක් දැනගන්න කැමති වේදනාව සමග කටයුතු කරන ආකාරය
ගැන. ඒක තමයි දැන් ඕක අඳුරගෙන තියෙනවනේ. වේදනාවට වඩා වේදනාවට තියෙන අකමැත්ත තමයි වැඩියෙන් පීඩා දෙන්නේ කියලා. ඔන්න ඕක තමයි ලොකුම දේ තියෙන්නේ. අපි ගොඩාක් අය දන්නේ වේදනාව කියන එක තව එකක්, වේදනාවට තියෙන අකමැත්ත කියන ඊට වඩා වෙනස් දෙයක් කියලා. ගොඩාක් වෙලාවට වෙන්නේ වේදනාවට තියෙන අකමැත්ත තමයි ගොඩාක් ඉස්සරහට යන්නේ. ඒක වෙනුවට අපි කරන්නේ වේදනාව නැති කරගන්නවා. ඉතින් මේ දේ දිහා ටිකක් බැලන්ස් එකේ බලන්න පුළුවන් නම් එතකොට අපිට මේ දෙකම අඳුර ගන්න පුළුවන්. ඉතින් මේක කිව්ව කියන තරම් ඔයිද මම ලොකුවට උඩින් ඉඳන් බලන කිව්වට මටත් ඕකම තමයි. ඉතින් අපි බැලුවත් පුළුවන් තරම් උත්සාහ කරත් වේදනාව කියන්නේ භෞතික වේදනාව එකක්. ඒකට තියලා අකමැත්ත නිසා හිතේ ඇති වෙන වේදනාව තවත් මීට වඩා වෙනස් එකක් කියලා තේරුම් ගත්තනම් අන්නේ තේරුම් ගැනීමම හරහාම ඊළඟ දවසේ මීට වඩා ටිකක් අර අකමැත්තට වටිනාකම ටිකක් හරි අඩු වෙනවා. ඔහොමම ටික කාලයක් යනකොට අර භෞතික වේදනාවට විතරක් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක හරහා එන ඒකට අකමැත්ත හරහා එන වේදනාව පුළුවන් තරම් අඩු වෙනවා. ඒකට හැමින් කරගෙන යන්න පුළුවන්. දැන් ඔක සම්පූර්ණ 100%ක්ම නැති වෙන්නේ නම් රහතන් වහන්සේ කෙනෙකුට. ඉතින් අපිට පුළුවන් මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා දැනගෙන මේ ගමන යන්න. ඒක තමයි මාත් කිව්වේ. ඉතින් මමත් කියනවා ලොකුවට විඳන් මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා. මට වේදනාවක් ආවම මම තමයි දන්නේ ඕක නැති කරගන්න කොච්චර උත්සාහ කරනවාද කියලා. ඒක දැනගෙන ඉන්න එකම තමයි හොඳ වැඩේ තියෙන්නේ. දැනගෙන ඊළඟ දවසේ ටික ටික මේක ගොඩ දාගන්න උත්සාහ කරන එක තමයි තියෙන්නේ. ඕක නොදන්නා තරමට අපි මේකට වේදනාව නැති කරගන්න උත්සාහ කරනවා.
එහෙමයි
උත්සාහ කරන පේන් කිල්ලර් එක ගන්න වෙලාවෙදි සිහියෙන් බලන්න. මෙන්න මම මේ පේන් කිල්ලර් එක ගන්න මෙන්න මේ සඳහා තමයි කියලා. අන්න ප්‍රයෝජනේ සලකලා පේන් කිල්ලර් එක ගන්න. මේක වේදනාවත් එක්ක දෙන වෛරයකින් නෙවෙයි කියලා තන්න ඒක දැනගෙන කරන්න.
එහෙමයි සම්මා. ඔසනස දැන් මම ඒක සක්මනක් වගේ එකක් කරගන්න පුළුවන් වේදනාව තිබුණත්. නමුත් වෙනද තරම් ඉතින් ඒක සක්මනේ අර තියෙන සැපවත් භාවයක් ඇත්තේ නැහැ. නමුත් පරයන්කේකට වාඩි වුණ සන්නස ඉන්නම බෑ මේ වේදනාවත් එක්ක. හරිම අමාරුයි, හරි කර්කශයි, නිකන් මුළු ඇඟම දෙවිලා යනවා වගේ. ඉතින් මේ ඒකත් ඉතින් මම හිතන කමක් එකත් හොඳයි කියලා දැකගත්ත එක. බ්‍රාන්සර් බොහොමත්ම පින්සන්නසේ උපදෙස් වලට
ඒකත් තමයි. දැන් පරයන්කේ එනකොට ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව එක දිගටම තියෙනවනේ. එතකොට කොන්දේ අමාරුවක් කියන්නේ කොහොම ඉරියව වෙනස් නොකර ඉන්නකොට දැනෙන ගතිය හොඳටම වැඩි. අර ඉරියව ටික ටික වෙනස් කරනකොට දැන් කොන්දේ අමාරුව ඇති වෙලා තියෙන අපි හේතු ටිකක් බැලුවොත් ඒක හේතු වෙන්නේ අපි මේ සුසුම්නාවේ ඉඳලා එළියට යන අර මේකේ ඉඳලා එළියට යන තැන්වල එක එක තැන්වල තෙරපීම නිසානේ වේදනාව වෙන්නේ. ස්නායු තෙරපීම නිසානේ. ඒ ඉඳගෙන ඉන්නකොට ස්නායු තෙරපිච් එක ඒ විදිහටම තියෙනවා. හැබැයි සක්මනක් කරනකොට ওই තෙරපීම අපි අඩිය තියෙන වාරයක් ගානේ සමා තෙරපීම තදවීමයි බුරුල්ලීම දෙකම එකපාරට සිද්ධ වෙනවනේ. එතනනම් වේදනාව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක වෙනස් වෙවි යනවා. වෙනස් වෙවි යනකොට අපිට ඒක යම් කිසි මට්ටමකට දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි පරයන්කේ ඉඳගත්තාම ඊට වඩා සම්පූර්ණ වෙනස් විදියක් තියෙනවා. ඒක නෝකෙනුත් අපිට අවස්ථාවක් තෝර ගන්න පුළුවන්. අපි මේ ජීවිතයේ දුකයි කියලා අපි දේවල් පස්සේ හොයලා යන හැටි. දැන් සක්මනේදී අපි මෙහෙම වේදනාවක් ඇති වෙනව නැති වෙනව ඇති වෙවි නැති වෙයි යන නිසා අපිට දැනෙන්නේ නැහැ. ඒ දෙයම නේද අපි ජීවිතයේදී කරන්නේ. එක දෙයක් එපා වෙනකොට තව දෙයක් අල්ලනවා. ඒ දෙය එපා වෙනකොට තව දෙයක් අල්ලනවා. එහෙම එහෙම අර අපි ජීවිතේ එක එක දේවල් පස්සේ පස්සේ යනකොට මේකේ වේදනාව දුක කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම අතහැරලා එක දෙයක් අල්ලගත්තට පස්සේ ඒ දේ අල්ලගත්තු එකේ දුකක් තියෙන බව තේරෙනවා. අන්න ඕකත් අපිට ওই පාඩමක් විදිහට ඉගෙන ගන්න පුළුවන් මේ අවස්ථාවේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. දැන් ධම්මික අතෝසාර තිබෙනවා. ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
කරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට කමඨා සුද්ධ කරගන්න කතා කරේ. මේ අවස්ථාවල සක්මණේ මේ පයක දැනෙන වේදනාවන් බලමින් තමයි මේ පොඩි දවසක මේ ගත කරේ. ඉතින්දි මට සක්මන් කරනකොට මේ පාදයේ එක එක ස්ථානවල දැනෙන උණුසුම අනිවාර්ය සීතල ඒ ගැන මම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් දැන් මේ සංකහස මට මේක ඉඳ තැන් තැන් වල කොතනද සීතල කොතනද උණුසුම කොතනද නම් එහෙම දැනෙන්නේ නැතුව මට පාදයේ කම්පම හරි ලොකු දෙයක් මොන හරි මඩ ගැහිලා මොන හරි ඇවිල්ලා වගේ වෙන වෙනම කිසිවක් නැහැ බැරි තත්ත්වයකින් තමයි දැන් මම ඇවිදින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම එතකොට කරන්න ඕනේ ඒව මේ කොහොමද ඒ දේශ බලාගෙන මම තවදුරටත් ඇවිදින්න එකද මොකක්ද ස්වාමීන් වහන්සේ කරන්නේ?
ඔව් ඒකදී දැන් වෙලා තියෙන වෙනදා ওই දැනීම යටිපතුල දැනීම හොඳට දැනিলা තියෙනවා. වැඩි විශේෂ මොකටද දැනিলা තියෙනවා. දැන් ඒ දැනීම ටික ටික අඩු වෙලා නැති වෙන්නේ නේද?
එහෙමයි සම්මත.
වෙනදට සාපේක්ෂව දැනීම අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදිත් බලන්න වෙනද හොඳට දැනින එකේ එකක් එක විදියක් දැනෙන්නේ නැති එක තවත් එකක්. මේ දැනෙන විදියෙත් වෙනස්කම් නේද මේ සිද්ධ වෙලා තියෙන්නේ?
එහෙමයි.
වෙනද හොඳට දැනිච්ච එක දැන් දැනෙනවා අඩු. ඒකත් වෙනස් වෙලා. එතකොට මේක දිහා බලාගෙන ඉන්න මගේ හිතේ ස්වභාවයත් ඒකම වෙනස් වෙලා. දැන් මේක වෙනදා හොඳට දැනෙනකොට මගේ මට මෙහෙම කැමැත්තක් තියෙනවා, හොඳට බලන්න පුළුවන්. භාවනා කරන්න, සක්මන් කරන්න ආසාවක් තියෙනවා. දැන් මේක දැනෙන විදිය වෙනස් වුණාට පස්සේ මට මේකට තියෙන කැමැත්තෙත් වෙනසක් වෙලා නේද? බාහිර අපේ බාහිර අරමුණෙත් වෙනස් වෙලා මේක බලන මගෙත් වෙනසක් මේකත් එක්ක සිද්ධ වෙලා තියෙනවා. දැන් නොයි දේ ඔක්කොම මොකද්ද මේ කියවෙන්නේ? මේ යටින් කියවන
හැමදේකම නැතිවීම වෙනස් වීම.
අනේ ඒක තමයි මේ යටින් කියවන පාඩම. දෙකේම හැම පැත්තෙම වෙනස්කම් සිද්ධ වෙනවා කියලා තමයි මේ පාඩමක් අපිට කියලා දෙන්නේ. තියොන්නෝගේ තේරුම් ගන්න එකට තමයි මේ සක්මන පරියන්කයක් කරන්නේ. තව මේ යටිපතුලේ දැනෙන දැනීම දිහා බලන් හිටියයි කියලා ඇති වැඩක් නැහැනේ. රෑට කන්න හම්බ වෙන යෝග බලන් හිටියා කියලා අපි මේ බලන් ඉන්නේ. මේ මොකද මේක යථා ස්වභාවය තේරුම් ගන්න. ඒ යථා ස්වභාවය තේරුම් ගන්න ඒකෙම පෙන්වලා දෙනකොට අපි මොකද කරන්නේ? මේකම මේ භාවනාව වැරදුනා කියලා අන්න මේ වෙන එකක් හොයාගෙන යනවා. මේකට විසඳුම් හොයනවා. ඒක දැන් පෙන්වලා දීගෙන යන්නේ. ඒකම පෙන්වලා දෙන්දී ඕක දිහාම බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. පා වුණත් බලන් ඉන්න එක තමයි තියෙන්නේ. ඔකට විසඳුමක් නැහැ ඉතින්.
පැහැදිලි
ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි අද වහන්සේ මහන්සිත් ඇති අපි වෙන ප්‍රශ්නත් නැහැ වගේ පේන්නේ. මම ධම්මික ජයකොඩි මචන් ප්‍රශ්නේ උත්තරයක් ලැබුණා කියලා. අතවසාගෙන සිටින මචන් එක වැරදීමක් කියලා හිතනවා. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි අද සාකච්ඡාව අවසන් කිරීමට අද දිනත් ඔබ වහන්සේ අපිට තාම වටිනා ධර්ම කරුණු රාශියක් ධර්ම දේශනාවක් සාකච්ඡාවක් මෙහෙමින් තාම අපිට විශාල අනුග්‍රහයක් අපි කරගෙන යන සතිමත් භාවනාව දිනු කර ගැනීම උදව් කරා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරමින් නිති නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පද්ම ඔබට බාරයි ඉදිරියට කරගෙන යන්න.
හොඳයි, අපිටත් දැන් අද මාතෘකාව විදිහට මරණය ගැන කියන්නත් මතක් වුණේ. ඉතින් අපිත් එක්ක මේ වැඩසටහනට ගොඩාක් සම්බන්ධ වෙච්ච කෙනෙක් අපි අතරින් පහුගිය දවස්වල වෙන් වුණා. ඉතින් ඒක නිසා තමයි මට මේ උදේ මතක් වුණේ මේ වගේ මාතෘකාවක් ඉදිරිපත් කරත් හොඳයි. ඉතින් අපි බලන්න දැන් අපි මේ අද මෙහෙම වැඩසටහනට සම්බන්ධ වුණාට ලබන සතිය වෙනකොට අපි අතරින් මේ බණ මේ කතා කරන මම වුණත් මේ සම්බන්ධ වෙලා ඉන්න අනිත් අය අතරෙන් වුණත් කවුරු හරි කෙනෙක් මගේ ගමන යන්න පුළුවන්, වැඩේ කෙලවර කරගන්න පුළුවන්. ඒක නිසා එන්නේ මේක මරණය ගැන කතා කරන එක හොඳයි කියලා ඉතින් අපිට හිතුණා. ඉතින් අපිත් එක්ක හිටපු කෙනෙක් වෙන් වෙච්ච නිසා ඉතින් අපි පුණ්‍ය ආනුමෝදනාවේදී මේ මහත්යත් මතක් කරමු කියලා යෝජනා ගන්නවා.
එමයි ස්වාමීන් වහන්සේ, මේක මම හිතන හුඟක් කාල දොච්චිතයි කියලා මටත් හිතෙන ස්වාමීන් වහන්සේ මේ මරණය ගැන කතා කරපු එක ඇත්තටම විවිධ කෝණ වලින් වහන්සේට බොහොම පිං. පද්ම
බොහොම පිං බන්දුල. එහෙමයි, අවසරයි ස්වාමීන් වහන්ස, අපේ පුණ්‍යානුමෝදනාව සඳහා ඔබ වහන්සේකින් අවසර පතනවා. පළමුවෙන්ම ඔබ වහන්සේ කළ ධර්ම දේශනාවටත් මේ ප්‍රශ්නෝත්තර වාරයටත් අනේක පින් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ පින් බලයෙන් ඔබ වහන්සේ ඒ වගේම නිස්සරණ වනේ අපට නිතරම අවවාද අනුශාසනා කරන ලොකු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට ඉතා ඉක්මනින් මේ සසර ගමන කෙළවර කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්බන්ධව සිටින ඔබ සැමටත් මේ ධර්ම දේශනාවට සවන් දීමට හේතුවෙන් සහවින් අනිකුත් පින් කටයුතු වලින් මේ සසර ගමන කෙටි කර ගැනීමට ඉක්මනින්ම හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අතරින් වියෝමන නාමන්ත මහතාට ඉතා ඉක්මනින් මේ සසර ගමන කෙටි කරගෙන නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මම කැමති. ඒ මහත්මයාගෙන් අපට මේ වැඩසටහනට ලැබුණ සහාය ඉතාමත් වචන වලින් කියන්න බෑ. ඉතාමත් අනුග්‍රහයක් ලැබුණා සෑම වෙලාවෙම. ඉතින් ඒ මහතාට මේ සසර ගමන ඉක්මනින්ම කෙළවර කර ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. පුණ්‍ය අනුමෝදනා ගාථා පළමුවෙන්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉතාවතා චම්හිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍ය. ඉතාවතා චම්හිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉතාවතා චම්හිහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මන්සද. අපගේ මිය ගිය නෑයින්ට මිතුරන්ට අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සසර වසර තුරු අපට බාලයින්ගේ ඇසුරක් නොවේවා. නිතරම කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීමට.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති.
සුඛේ හෝතු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
කී හෝතු.
ဒුතියම්පි ඕකාස කමාමි බන්ති.
කී හෝතු.
තතියම්පි ඕකාස කමාමි බන්ති.
කී හෝතු. නිබ්බාන පච්චයෝ හෝතු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති හේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
දැන් අපි එහෙනම් මේ පැත්තෙන් ඉසන් දෙනවා. සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීනි.